දේනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා වූ තුන් ධර්ම රත්නයටත්, ඒ තුන් ධර්ම රත්නය නිසා බිහිවුණා වූ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරයේ. අද අපි භාවනාවට තෝරගත්තේ ආනින්ද සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක්කලක් හි භාග්‍යතුන් වහන්සේ කුරුරට කම්මස්ස ධම්ම නම් වූ කුරුරට වැස්සන්ගේ නියං ගමක් කියේද ඒ වැඩවසන සේක. එකල්ලී වනයි භාගතුන් වහන්සේ භික්‍ෂූන්ට මහන්නේ කතා කළ සේක. පින්වතුන් වහන්සේ ඒ භික්‍ෂූ භාගතුන් වහන්සේට උත්තරදුන්. භාගතුන් වහන්සේ මෙසේ වදාද. මහණනි, කාමයෝ අනිත්‍යය, හිස්සය, විනාස වන්නාව, විනාස වන ස්වභාවය ඇත්තාවයි. මහණනි, මේ මායාවකින් කරන ලද්දක් වැනි අඥානයන් විසින් මගේ කියනු ලබන්නාවයි. මෙලව ඇත්තාවු යම් මනුසකාම ගුණයෝ වෙද්ද, පරලොව ඇත්තාවු යම් දිව්‍යකාම ගුණයෝ වෙද්ද, මෙලව ඇත්තාවු යම් මනුසකාම සංඥාවෝ වෙද්ද, පරලොව ඇත්තාවු දිව්‍යකාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මාරයාට යටත් වෙයි. මේ මාරයාගේ ස්ථානීය වෙයි, මාරයා දමන කෑම වෙයි, මාරයාගේ කොටු වෙයි. මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කියන ලද සාරම්භයෝද යන අකුසලයෝ පවතී. ඒ අකුසලයෝ මේ ශාසනයේ ඉක්මෙන්නා වූ ආර්ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනී. ඉතින් මේ පාලි භාෂාවෙන් මේක පෙන්නනෝ අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මූස ධම්මා මයා කතමේ තම් භික්කවේ බාලලාපනෝ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනෝ මේ කාමයේ කියන එක අනිත්‍යයි. ඒ වගේ මේක තුච්චා හිස් දෙයක්, මුසා මෝස ධර්ම. ඉතින් අපි දන්නවා යම් කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණයයි කියන්නේ. මයා කතමේතම් මායාවකින් කරන ලද්දක් වෙනින් බාල ලාපන බාලයාගේ වචනයකින් සිදුවක් වෙනින්. ඉතින් අපි ඔක පෙන්නා දීලා තිනෝ මේ බාලයා තමයි අපිට නැති කාමයන් කියනවා එයා ඇති කරන්නේ, හරි දක්ෂයි කියලා මේ කාමයන් කියනවා එයා ඇති කරන්නේ කියන්නේ. එතකොට දැන් මේ පුද්ගලයා කල්පනා කරනවා මේ දැන් තිබෙන්නා වූ කාම, දිට්ඨ ධම්ම කාම, ඒ වගේම සම්ප්‍රායික කාම ඊට පස්සේ තියෙනවා. මේ ඔක්කොම මේ දෙකම මායාවකට යටත් වෙනවා. ඒ කියන්නේ මාර දෙයියන් මායාවකට යටත් වෙනවා. මාරස්ස විසය මායාවේ ස්ථානීය වෙනවා. මාරස්ස නිවාපෝ මායා දමන කෑම. දැන් අපි හැමෝම ඉන්නේ මාරයාගේ කුකුල් කොටුවේ. එළියට පයින් හදනකොට මාරයා ඔන්න කෑමක් දාන. දාපු ගමන් ඉතින් ආපහු කුකුල් කොටුව ඇතුළටම වැටේ. එතකොට ඊළඟට මාරස ගෝචරු. ඒ මාරයාගේ රේන්ජ් එක වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ යම් කිසි දෙයක් මේ ඇහෙන් බලලා මෙන්න මේ හවල් දෙයි, ඒක මේ හොඳයි කියලා හිතනවාද? මාරයටත් පේනවා මෙයා මේකට කැමති කියන එක. එතකොට ඒ රේන්ජ් එක. ඊට පස්සේ අර කුකුල් කොටේ පයින් හදනකොට ආ ඔයා මේකට කැමතිනේ කියලා මාරේ ඒක පෙන්නා දෙනවා. එතකොට මෙයා කල්පනා කරනවා මේ පාපක අකුසල ධර්මය මේවා නිසා ඇති වෙන්නේ මොකද? අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන්නේ. මහණී එයිලා ආර්ය ශ්‍රාවකතුන් විසේ ප්‍රත්‍යාවේශ කරේ යම් දිට්ඨ ධම්මයක කාමියොත්, යම් සම්පරායික කාමියොත් එද්ද, යම් දිට්ඨ ධම්මයක කාම සංඥා කෙනෙකුත්, යම් සම්පරායික කාම සංඥා කෙනෙකුත් එද්ද, තෙල කාම, කාම සංඥා යන දෙක මරුට තැන් වෙනවා, මරුට විෂය වෙනවා. මරුගේ නිවාපයයි, මරුගේ ගෝචරයි. මෙම කාමගුණේ විෂය මානසික අවිද්‍යා ව්‍යාපාද සාරම්භය යන තෙල ලාම කකුසල ධර්මයේ පවතිනවා. ඒ තුන් කෙනසුන් මේ ශාසනයේ හික්මෙන ආර්ශාවකයාට අන්තරාය පිණිස වෙති කියලා කියනවා. මම කාමගුණ ලෝකයේ මැඩපියා දැහැන් අරමුණු, ඒ කියන්නේ බෝධිපාක්ෂික අරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් ඉතායක. මම විපලෝ මහත්ගත වූ සිතින් කාමගුණ ලෝකයේ මැඩපවත්වා සිතින් බෝධිපාක්ෂික අරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නා වූ මාගේ යම් සිතේ හට ගන්නා වූ පවිටු අකුසල් වූ අවිද්‍යාවද ව්‍යාපාදයද සාරම්භයෝද වෙත ඔහු නොවන්නාහුය. ඔවුන්ගේ දුරුකිරීමෙන් මාගේ සිත කාමාවාචරණ වූ අප්‍රමාණ වූ මොනවට වඩන ලද්දාව සිතක් වන්නේ සිතන්නේ. මෙසේ පිළිපන්නා වූ බහුලකට වාසය කරන්නා වූ ඔහුගේ සිත රහත් බවට හේතු විදර්ශනාවේ හෝ ධ්‍යානයට හේතු සමාධිය හෝ පහදී. මනා පැහැදීම් ඇති කල්ලි මේ භවයේම කම්පා නොවන ධ්‍යාන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. එහෙමත් නැත්නම් ශරීරයගේ මිදීමේ මරණින් මත්තේ යම් කාරණයකින් මේ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානයක් වේද ඒ කුසල චතුත්ථ ධ්‍යානට සමාන වූවක් යන්නේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ පළමුවන කෙලසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබේ. එතකොට මේක මේ පෙන්වන්නේ මොකද්ද? මේ අපි හැමෝම ඉන්නේ මාර්ගයේ කුකුල් කොටුවේ. එයා කල්පනා කරනවා මම මේ කුකුල් කොටුවට ඇතුල් වෙලා ඉන්නේ නැහැ. මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානයක් ගන්නවා. අන්න ඒ අදිෂ්ඨානෙන් එයාට පුළුවන් වෙනවා මේකෙන් ගැලවෙන්න. ඒ කියන්නේ දැන් ඔතන පෙන්වන මේ කාම සංඥා. කාම සංඥා ගොවා මේ සංස්කාරයන් නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත. එතකොට ඒකෙන් මම එළියට පැන ගන්නවා. මේ ditta dhammikai samparayikai kama sanya me okkoma maharayata yatat ena man me kogul kotuwe athulta vela inne naha kiyana eka. Etukota meka therum ganna api me diagram solta yamu. Palawenma api akinita brahma loke rahatan wansalata krutagnataya pala karana me dharmaya apita laba dunnata. Etukota api me devini slide ekata giyothin me devini slide eke penna denawa metana me කාමයේ කියන එක අපි දන්නවා අර දක්වන්නේ කොහොමද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. එතකොට සංකප්පේ කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට ඒක ඇති වෙන්නේ කොහොමද? අන්න සුබයි සුබේට නිත් එක්ක අහුකලා සුඛයි. ඒකෙන් අත්තා කියලා අරගෙන නේද? සුබ සුඛ අත්තා. ඒකෙන් ගිහිල්ලා ප්ලෑන් එකක් ගහලා තමයි අපිට මේ සංකප්පේ සංකප්පයට තමයි රාග වෙන්නේ. එහෙමනම් මේකේ සමුදයක් තියෙනවා. සමුදයක් තියෙනවා නම් අස්තංගමයක් තියෙනවා. එහෙමනම් අර අනිච්චා භික්කවේ කාමා කියන එක අපිට පැහැදිලි වෙනවා. ඉතින් මාර්ගයේ කුකුල් කොට්ටු තමයි මෙතන මේ පිරමීඩ් එක වගේ තියෙන්නේ නේද? එතකොට මේක අස්සේ තමයි අපි ඉන්නේ. එතකොට කල්පනා කළේ මොකද්ද? මම මේක අස්සට වෙලා ඉන්නේ නැහැ. මම එළියට පැන ගන්නවා කියලා යා විරියක් ගත්තා. එතකොට ඒකේ තමයි මේ පළවෙනි දේ හැටියට පෙන්නන්නේ. මේ ප්‍රතිපදාව කැලසොන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට. එතකොට මේකේ මෙතන මේ හේතුයෙන් ප්‍රත්‍යයෙන් තමයි අපි මේ පෙන්වා දීලා තියෙන්නේ. දැන් අපි මේකේ දෙවෙනි 2B කියන ඩයග්‍රෑම් එකට යමු. මේ 2B ඩයග්‍රෑම් එකේ පෙන්වා දෙනවා ඔය මේ හැම වටයකම තියෙන ස්ටෙප්ස් 7ක්. එතකොට මේ ස්ටෙප්ස් 7 තමයි මේ පෙන්වා දෙන්නේ. පළවෙනියෙන්ම ඔන්න මොකක් හරි එකක් දැක්ක ගමන් අපි යන්නේක සුබයි කියලා ගන්නවා. ඒක එන්නේ මේ පරාමාසයේ ඉඳන් ඉඳන් සත්‍යයට. දැන් බෝතලියෝ සූත්‍රයේ මතක ඇති බල්ල මස් කට්ට දාපු ගමන් දෝගන ගියානේ. ගිහිල්ලා ගත්ත මොකක්වත් හිතන්නේ නැහැ. ඒ වගේ තමයි මේ මිනිස්සෙක් දැක්ක ගමන් ඕගොල්ලන්ට එකපාරටම ඒ මිනිස්සයා ගැන ඕගොල්ලන්ට ආ මෙයා හරි ලස්සනයි කියලා ආදි වශයෙන් ඒ හැඟීමක් එනවා. බියුටි කියලා සුබයි කියලා නේද? එතකොට ඒ මිනිස්යාගේ හුලම් පාරවත් ඕලන්ට වැටුන්නේ නැහැ. එහෙම වැදෙන්නේ නැතුව මොකක්වත් ලැබෙන්නේ නැතුව බඩට කන්න ලැබුණා කියලා ඒ වගේ මොකක්වත් නැතුව එක පාරටම අපි සුබයි කියලා ගන්න. ඒක තමයි පළවෙනියටම සිද්ධ වෙන දේ. එතකොට ඔන්න පරාමාස කාය ග්‍රන්ථයෙන් ඉඳන් ඉඳන් සත්‍යයට සුබයි කියලා හැදෙනවා. එතකොට ඊළඟට ඕගලන්ට මතක ඇති අර කට්ලට් එකේ උදාහරණයෙන් එහෙම පැහැදිලි කළා. අර ගෙදරකට ගියා කට්ලට් ටිකක් තිබ්බා දැක්ක ගමන් අන්න සුබයි කියලා ආවා. මං කිව්වා ඊළඟ මොහොතේ කවුරු හරි ඕක අරගෙන ගියා නම් මම Tamanට ඉතින් ඒකේ සුඛයක් නැහැ. එතකොට ඒ සුභයට නිට්‍ය කියන එක එකතු වීමක් තියෙනවා. ඉතින් ඕක අදත්තා දාණයෙන් එහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට දැන් දෙවෙනි රවුමෙදී අපිට වෙන දියක් තමයි ඔය නිට්‍යයි කියන ස්වභාවය. එතකොට සුභයට නිට්‍ය. සුභයට නිට්‍ය එක්කව කළාම ඕගලන්ට පේනවා මෙතන මේ කාමරාග අනුසේ රේඛාව අපි ලකුණු කරලා තිනු. අන්න ඒකේ මේ සංඥාව සුඛයි කියලා කියනවා. දැන් අන්න ස්ටෙප්ස් තුනයි. එක සුභය, දෙක නිට්යයි කියන එක, තුන සුභයට නිට්යකහවලාම අපිට එනවා ඒ සුඛයි කියන එක. එතකොට මේ කාමරාග අනුසේ මෙතන ලකුණු කරලා තිනු. ඕගලන්ට පේනවා තව ඒරියා එකක් තියෙනවා මේ මානියත් එක්ක මෙහම කොළපාට රේඛාව දකුණට ඉඳන් සත්‍යයට ගිහිල්ලා පල්ලේ යන ත්‍රිපීසියම වාගේ කොටසක් නේද? එතකොට මෙන්න මේකට කියනවා කාමරාග අනුසේ ඒරියායක කියලා. එතකොට දැන් අපි මෙතනින් තේරුම් ගත්තේ මොකද්ද? සුබේට නිත් එක්ක ආවම සුඛයි. ඇඟිල්ල දික් කළා කියනවා සංඥාවට සුඛයි කියලා. එතකොට මේ සුඛයි කියලා කිව්වයින් පස්සේ තින් ඒක තමයි තුන්වෙනි කාරණාව. එතකොට මේ සුඛයි කියලා පරාමාසගත වෙනවා. ආන්න එක තමයි හතරවෙනි ස්ටෙප් එක වෙන්නේ. සුඛේ පරාමාසගත වෙන්නේ. ඉතින් ඕක පරාමාසගත වුණාම මතක දඹ ගෙඩිය කාලා අපි රත්තා කිව්වේ නේද? ආන්න එකෙන් අපිට ඇති වෙනවා අත්තා කියන එක. අන්න දැන් ඉතින් ඒක හොඳයි මගේ කියලා ගැනීමක් එහෙම තියෙනවා. මම කාලා බීලා ඉන්නවා කියන හැඟීම හිතන් තියෙනවා. ඒක තමයි පස්වෙනි ස්ටෙප් එක. අත්තා වුණාට පස්සේ දැන් ඉතින් අපිට ඇති වෙනවා මේ දිට්ටි අනුසය කියන එක. එතකොට ඔයගලන්ට පේනවා මේ බයගති ඉඳන් අපි රේඛාව ලකුණු කරලා තියෙනවා දිට්ටි අනුසය. ඉතින් ඒක දික් කලයින් පස්සේ පේන්නේ මොකද්ද? මේ කබලින්කාර ආහාරයට අර මෙතනින් ආපු සුඛය තියෙනවානේ. අන්නේ සුඛය දැන් රූපේට සුඛයි කියන தත්ත්වයට අපි ඇවිල්ලා තිනවා. සුභය තනිතේ කවුනා. ඒකෙන් සුඛය කියන එක හැදුනා. ඒක පරාමාසගත වුණා. දැන් ඒක මගේ කියලා අත්තා. අත්තා නම් ඉතින් දිප්ති අනුසය රේඛාවෙන් අන්න කබලින්කාර ආහාරයට අපි මේ ඇඟිල්ල දික් කරන මොකක් තියෙනවා සුඛයි කියන අදහස. මෙතන තියෙන අගේම තමයි පවරන්නේ නේ. එතකොට මේක 6 වෙනි ස්ටෙප් එක තමයි දිට්ටි අනුසයෙන්. එතපි ඔහොම වුණාට පස්සේ ඉතින් අපිට නන්දිය කියන එක ඇති වෙනවා. අන්න ඒක තමයි 7 වෙනි ස්ටෙප් එක හැටියට තියෙන්නේ. එතකොට දැන් මේකේ අපි මේ ඉගෙන ගත්තේ මේ ස්ටෙප්ස් 7. දැන් ඊළඟට අපි බලමු 3 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. මේ 3 වෙනි ස්ලයිඩ් එකේ මේ අපි පෙන්වා දෙනවා මේ අහංකාරය සහ මමංකාරය කියන එක ලකුණු කිරීමක් කරනවා. එතකොට මේ ඕගලන්ට පේනවා මේ කොළපාට රේඛාව තියෙනවා. මේ තොර පොල්ල තියෙන එක නේද? මේ තයෝ ධම සූත්‍රයේ ඩයග්‍රෑම් එක. එතකොට මේ අවිද්‍යාවේ ඉඳන් ඕගලන්ට පේනවනේ මෙතන මේ කුක්කුච්චය දක්වා රේඛාවක් තියෙනවා. ඒක මේක කැපෙන තැනක් තියෙනවා. ඒ වගේම තමයි මේ කොළපාට රේඛාව මේ තීන විද්‍යේ ඉඳන් මෙතන මේ මෝහයට යන්නා වූ රේඛාවක් තියෙනවා. අන්න ඒ දෙක කැපෙන තැනට එනවා මමංකාරය කියන එක. ඊළඟට දැන් අර අවිද්‍යාවෙන් දැන් කුක්කුච්චේ දක්වා තියෙන රේඛාව දික් කරාම ඒක ඇවිල්ලා කැපෙනවා මෙතන හරියටම මෙන්න මේ තීන මිද්දේ ඉඳන් මහා මෝහයට යනව රේඛාවක් තියෙනවනේ තිත් රේඛාව. ආන්න එතනත් එනවා අපේ අහංකාරය කියන එක. එතකොට අහංකාරයයි මමංකාරයයි ආපහු පේනවා ඕගොල්ලන්ට තැනක් මේ සංඥාවෙන් ඉඳන් මේ පලාසය දක්වා යන්න පොඩි රේඛාවක් තියෙනවා රතු පාටේ. ඊළඟට ආපහු තියෙන ඕගලන්ට තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යන රේඛාව. අන්න ඒ දෙක කැපෙන තැන මේ කුක්කුච්චිය ඇතුලේ අන්න එතන අහංකාරයේ මමංකාරයේ දෙන්න එකට එක්කහුව වෙලා ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ දෙන්න එකට එක්කහුව වෙලා ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ ඕගලන්ට පේනවා දැන් මෙතන මේ සංඥාව ඉඳන් පලාසය දක්වා රේඛාව කියන්නේ ඒ කියන්නේ අපි නිතරම වෙන්කිරීමක් නිකරන්නේ පලාසෙන්. දැන් බලන්න මේ පැත්තෙන් පටන් ගන්න තීන මිද්දේ කියන්නේ ඉතින් අපි ලෙඩ වෙලා කියන එක නේද? ඉතින් අපි තීන මිද්ද නොවිච්ච අවස්ථාවක් තියෙනවද? නෑ නේද? මොකද අපි වටාටක් කරගෙවුවා නම් අපි තීන මිද්ද ස්වභාවයටපත් වෙනවා. ඉතින් ওই වටාට කරකවුවයි කියන එක අපි මේ මහා කප්ප ගණනාවකට ඉස්සෙල්ලානේ ඔබ කරලා තියෙන්නේ. එතකොට එහෙනම් හැම සංඥාවක්ම රෝගී කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපි මේ වම් පැත්තේ ඉඳන් එනකොට අපි කියනවා ලෙඩ වෙලා මම කියන කතාවට එනවා. ලෙඩ වෙලා මම. එතකොට ওই සම්ප්‍රප්පලාපී තුල තියෙනවා නිත්‍යභාවය කියන එක. ඒකේ නිත්‍යභාවයක් අඩංගුයි. ඒ කියන්නේ ඒ මුසාවක් පවතින්න උත්සාහ කිරීමක් ඒකේ තියෙනවා. දැන් උදාහරණයකට කියනවා නම් අපි හිතමු ওই මිනිස්සු තින් බූරු වග ගහ ඉන්නවා ගම්පලාත්වල. ඉතින් ඒ ගෙදර ගෑනු එක්කෙනෙක් එහෙම එළියට ඇවිල්ලා කියනවා අනේ මේ උපකරණේ කැඩිලා නේ කියලා. ඔතන එක මනුස්සයෙක් ඉදින් රවුලත් වාගෙන ගේනවා ඕක අර අතන කඩෙන් ගත්තන ඕක පවතිනවා කියලා. ඒ කියන්නේ දොඩවනවා නිකන් ඒක පවතිනවා කියන්නේ සම්ප්‍රප්පලාපය තුල තියෙනවා නිත්‍යභාවය කියන එක. එතකොට දැන් මෙතන වෙන්නේ මොකද්ද? දැන් ලෙඩ වෙලා මම කියලා අපි මෙතෙන්ට ආවා. මෙතනින් පස්සේ අපි මෙහාට යනවා කියන්නේ මම ලෙඩ වෙලා කියලා. ඒ කියන්නේ මම දැන් කෙනෙක් අහනවා ඔයා කොහොමද අද වැඩට ගියේ නැද්ද? නෑ අද මම ලෙඩ වෙලා. ඒ කියන්නේ මම හැමදාම හොඳට ඉන්න මනුස්සයෙක් අද හම්බෙන් ලෙඩ වෙලා කියලා. නමුත් අපිට මතකනේ අපි මේ වටාට කරකවල බොහෝ කාලයක් ගිහිල්ලා අපි හැමදාම රෝගී කියලා නේද? එතකොට දැන් කියනවා මම ලෙඩ වෙලා කියලා. මම නිත්‍ය, මම සාමාන්‍ය ලෙඩ වෙන්නේ නැහැ. මේ අද තමයි ලෙඩ වෙලා තියෙන්නේ. එතකොට මෙතන කියවෙනවා ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. ඉතින් ඕකේ වෙන් කරන්න දෙයක් නැහැ නේ, පලාසයට දෙකම එකයි නේ. එතකොට ඒක නිසා වෙන් කරන්න බෑ. ඒ නිසා අහනුයි මමුනේ දෙන්නම එකට ඉන්න අවස්ථාවක් තියෙනවා. මේක මේ පෙන්නා දෙන්නේ අපි මේ පස්සේ ස්ලයිඩ් එකක තින් ඔය අහනුයි මමුනේ එකට උනහම වෙන දෙයක් අපි ඉගෙන ගන්න ඕනේ. ඒක සඳහා තමයි අපි මේක බැලුවේ. එතකොට අර 2B ඩයග්‍රෑම් එකේ ඕගොල්ලෝ දන්නවා මෙතන මේ වේදනාවට පල්ලෙය ජරාව තියෙනවා. ඒ ජරා වේදනා වලින් උඩ එන අසම්පජානකාරීත්‍ය කියන එක. එතකොට ඒ කාම සංඥාව කියන එක එන්නේ වේදනාවයි ඒ අසම්පජානකාරීත්‍යයි අතරට තමයි අපි ඒක ලකුණු කරනවා කියන එක තියෙන්නේ. එතකොට ඊළඟට අපි සූත්‍ර දේශනාවේ ආපහු ගිහින් බලමු. ඊළඟට පෙන්වන යලුදු මහණෙනි ආර ශාවකතුන් මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මික කාම කෙනෙකුත් යම් සම්පරායක කාම කෙනෙකුත් ඇද්ද යම් දිට්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායක කාම සංඥාවකුත් ඇද්ද යම් කිසි රූපයක් ඇද්ද ඒ හැම සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා රූපේද කියා මෙසේ පිළිවෙත බහුල කොට වෙසෙන ඕගේ සිත අරිහත් ආදී කාරණේ පහදී සම්පසාදයේ ඇති කල්ලි මේ භවෙම විදසුන් නොවනි රහත් භව හෝ පසක් කෙරේ ආනෙන්ජ සමාපත්තීට වූ සමවදී මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනවා යම් කරුණකින් මේ මහන්නුන්ගේ උපදිනට නිසි විපාක විඥානි වී නම් මේ කුසල ආනෙන්ජ ස්වභාවයට පැමිණිය වන්නේ මහන්නේ මේ දෙවිනි ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාව කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් අපි ඉස්සෙල්ලා බැලුවේ මොකද්ද? අන්න මම කුකුල් පට්ටිය ඇතුළේ ඉන්නේ නැහැ. මේකේ කාම සංඥා මේවා ඇති වෙනවා. මේක ඒව නිසා ඉතින් මට තියෙන්නේ මොකද්ද මේ අභිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භයයි කියන එක. ඒ සාරම්භය කියන එක මේ ඩයග්‍රෑම් එකේ ලකුණු ගොල්ලක් තියෙනවා. අභිජ්ජාව ව්‍යාපාදය ඔයගොල්ලෝ දන්නවා. සාරම්භය මෙතන මේ මෝහේ ඉඳන් ජාති දක්වා යන රේඛාවේ ඒ තුන්වෙනි ස්ලයිඩ් එකේ තියෙනවා. දැන් මේක කියන්නේ මොකද්ද? දැන් මේ දැන් ওই 2B ස්ලයිඩ් එකේ අපිට බැලුවොත් අපිට පේනවා මේ බයාගති ඉඳන් දිට්ඨිය අනුසෙන් මේ රූපේට සුඛයි කියන කතාවක් නේ අපි කියන්නේ යන්නේ නේද? ඒතකොට මෙයා කියනවා මේ රූපේ නොවෙන්නේ නම් මේ කාමේ කාම සංඥා කියලා කතාවක් මට ඇති වෙන්නේ නැහැ කියලා. එහෙමනම් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ රූපේ. ඒතකොට මේ රූපේ ඇවිල්ලා ඉතින් ධාතු සතර මහා භූතය. ඒතකොට ඕගොල්ලෝ ඉතින් මේ භාවනාව කරලා තියෙනවානේ ධාතු මනසකාරය කරලා නේද? ඒතකොට මේක මගේ නිමි කියලා හැම ගත්තායින් පස්සේ ඉතින් තමන් යනවා. ඉතින් ওই ආකාස සංඥායන්තට එහෙම. ඉතින් මෙතන මේ වැරදියට ට්‍රාන්ස්ලේට් කරලා තින් චතුත්ත්‍ය ධාන සංඛ්‍යාත ආනෙන්ජ සප්පාය කියලා මේකේ බුදුහාමුදුරු පෙන්නන්නේ ဒုတိය ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාවයි කියලා ඒ කියන්නේ. එතකොට දැන් එහෙමනම් අපි ඊළඟ කොටසට යමු. මේක පෙන්නනෝ යලුදු මහන්නේ ආරසාවකතේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මික කාමියොත් යම් සම්පරායක කාමියොත් ඇද්ද යම් දිට්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායක කාම සංඥාවකුත් ඇද්ද යම් දිට්ඨ ධම්මික රූපයොත් යම් සම්පරායක රූපයොත් ඇද්ද යම් දිට්ඨ ධම්මික රූප සංඥාවකුත් යම් සම්පරායක රූප සංඥාවකුත් ඇද්ද මේ දෙකම අනිත්‍යය යමක් අනිත්‍ය නම් ඒ තෘෂ්ණා දිස්ති විසින් අභිනන්දනා කරන්නට නොනිසෙවේ අභිමානින් කියන්නට නොනිසෙවේ බැසගන්න සිතින්නට නොනිසෙවේ මෙසේ පිළිවන් ඒ කාම රූප ප්‍රතිභාන පිළිවෙත අනුභව බහුලකට වෙසෙන මේ මහණුන්ගේ සිත අරිහත් ආදී කාරණේ පහදී සම්පසාදයේ ඇති කල්ලි මේ භවෙම විදසුන් නොවනින් රහත් භව හෝ පසක් කෙරේ විඥානං චාතන සංඛ්‍යාත ආනෙන්ජයට හෝ සමවදී මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනවා යම් කරුණකින් මේ මහණුන්ගේ උපතට නිසි විපාක විඥානීය වී නම් ඒ කුසල ආනෙන්ජ ස්වභාවයට පැමිණී වන්නේ මහන්නේ මේ තුන්වෙනි ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාවයයි කියලා. එතකොට මේකේ කාරණා 8ක් පෙන්නනවා. එතකොට කාමේ දිට්ඨ ධම්මිකයි සම්පරායිකයි. කාම සංඥාවත් දැන් තියෙන එක පස්සේ එක. දිට්ඨ ධම්ම සම්පරායික. ඒ වගේම රූපයත්. රූප සංඥාත් ඒ දෙකමත් දිට්ඨ ධම්මයි සම්පරායිකයි. එතකොට මේවා මේවා අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් අභිනන්දනා කරන්න වටින් නැහැ නම් එයා ඒ නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්‍ත්‍ති කියලා ගන්නවා. එතකොට අන්න එහෙම ගත්තයින් පස්සේ එයා යනවා ඒ විඥානං ඡායතනිය කියන එකට යනවා. එතකොට ඒක තමයි මේ තුන්වෙනි කාරණේ හැටියට පෙන්වන්නේ ආනිච්ච සප්පාය ප්‍රතිපදාව කියලා. ඊළඟට පෙන්නනෝ තථාගතයන් වහන්සේ මහණෙනි නැවත අනිකක්ද කියෙමු. ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත් පරලෝ යම් කාමයෝත් එද්ද මෙලෝ යම් කාම සංඥාවෝත් පරලෝ යම් කාම සංඥාවෝත් එද්ද මෙලෝ යම් රූපයෝත් එද්ද පරලෝ යම් රූපයෝත් එද්ද මෙලෝ යම් රූප සංඥාවෝත් එද්ද පරලෝ යම් රූප සංඥාවෝත් එද්ද යම් කම්පාන වන ධාන සංඥාවෝත් එද්ද යම් තැනකි ඊලි සියලු සංඥාවෝ ඉතිරි නොවී නිරුද්ධ වෙද්ද යම් මේ ආකින්චනායතන සමාධියක් වේද්ද ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චනායතන සමාධි හේතුවේ සිත පහදී පැහැදීම ඇති කල්ලි මේ භවයේම ආකින්චනායතන සමාධියට හෝ පැමිණේ ප්‍රඥාවෙන් හෝ මිදේ ශාරීරියාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානී ආකින්චනායතන කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණිය ඇත්තේ මහන්න මේ පළවෙනි ආකින්චනායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියලා වෙන්නේ. එතකොට දැන් මේ කල්පනා කරනවා දැන් ඒ ඒ ධානයන්ට ගියා කම්පාන වන ධානයෙන් 6වෙනි ධානියත් ගිහිල්ලා තිනු. එල කල්පනා කරනවා මේක සම්පූර්ණයෙන්ම මේ නිරුද්ධ වෙනවා නම් යම්කිසි ආකින්චනායතනයක් තියෙනවා නම් ඒක ශාන්තයි ප්‍රණීතයි කියලා. දැන් එතකොට දැන් බලන්න දැන් අපි පෙන්නවා මේ අර අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියලා අපි තුනක් මෙතන පෙන්නවා. එතකොට දැන් මේ හිතන්න බලන්න එක මොහොතකට මේ අභිජ්ජාව කියන එකත් ව්‍යාපාදියත් ඕනන්ට නැහැයි කියලා. සාරම්භය තියෙනවා නම් මොකද වෙන්නේ? මෙතන මේ පල්ලෙහැන් පරාමාස කාය ග්‍රන්ථයට පල්ලෙහැන් මේකේ කැරකීමක් කියන එක තියෙනවා. එතකොට මේක කැරකෙනවා නම් ඉතින් මේ පැත්තේ මෝහසල්ලෙන් ඕක අල්ලගෙන කැරකීමක් කියන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් අපේ මේ විඥානීය කියන එක වැස ගන්නෝ මේ දෙක නැති වුණත් මේකෙන් හරි මේ වැඩේ සිද්ධ වෙනවා මේ සංස්කාරයන් පවතිනවා කියන එක Tamanට පේනවා. එතකොට ඉතින් දැන් මේක හරියට මේ පෙන්වන්නේ දැන් අපි හිතමු මේ උදාහරණයකට කියනවා නම් ඔය මුදලාලි කෙනෙක් කඩයක් දාගෙන ඉන්නවා. කඩයක් දාගෙන හිටියයින් පස්සේ ඒ බොහොම සන්තෝෂයෙන් ඉන්නවා. ඔතෙන්ට ලොකු මුදලාලි කෙනෙක් ඇවිල්ලා එයා ලොකු කඩයක් දානවා. දැන් ඉතින් අරයාගේ බඩු තමයි විකිනින්නේ, මෙයාගේ බඩු විකින්නේ අරයා ලාභයට දෙනවා. ඉතින් ඒ පාර මෙයා කල්පනා කරනවා මේවා ඉතින් මේවායින් දුක තමයි ඇති වෙන්නේ කියලා. එයා ගිහිල්ලා ඉතින් භාවනා කරන්න ගන්නවා. භාවනා කරලා දැන් ප්‍රථම ධ්‍යානට ගිහිල්ලා එයා දැන් කල්පනා කරනවා දැන් හොඳයි මම මේ ධ්‍යානෙට ගිහිල්ලා ඉන්නවා කියලා. එහෙම සතුට වෙලා ඉන්නකොට ඔන්න දැන් ඔය තව එක්කෙනෙක් එනවා. එයා දෙවෙනි ධ්‍යානට යන්න පුළුවන් එක්කෙනෙක්. එයා ඇවිල්ලා කියනවා මොකද්ද ඉතින් ඔයා ඔය විතක්ක વિચાર කර කර ඉන්නේ, ඔයා ඕක කර කර ඉන්නේ, ඒ මම එහෙම මේ විතක් વિચાર නැතුව මම ප්‍රීතිය සහගතව ඉන්නේ කියලා. දැන් එයා ආපහු පරාදයි. අර කඩේ මුදලාලට පරාද වුණා වගේ නේ. ඒ වාරේ එයා මහන්සිල දෙවෙනි ධ්‍යානට ගියායින් පස්සේ අනු තුන්වෙනි ධ්‍යානට යන එක්කෙනා එනවා. එයා ඇවිල්ලා කියනවා ඔයා වාගේ නෙමෙයි මම මේ ප්‍රී සුඛේ සහගතව මම මූණෙම සුඛේ දැනලා මම මෙහෙම ඉන්නේ කියලා. ආපහු පරාදයි නේ. හතරින් ධ්‍යානට ආවයින් පස්සේ ඒකේනා ඉඳන් කියනවා ඔයාගේ ওই සුඛේ වැටුනාම ඉතින් ඔයා දුකේ ඉන්නේ මම සුඛේ දුකේ පහ කළා මම උපේක්ඛාවෙන් ඉන්නවා කියලා ආයෙත් පරාද. ඔහොම ඔහොම ගිහිල්ලා මෙයාට පේනවා මේ වේදනාව කියන ගේම් එකක් නෙමේ පෙන්වන්නේ නේද? බැලුවහම මේක කොහොම කළත් පරාදයි. එහෙමනම් මේ වේදනාව නැති වෙනවා නම් සම්පූර්ණයෙන් නැති වෙලා යනවා නම් අන්න ඒතං සන්තං ඒතං පනිතං අන්න ඒක තමයි යදිදන් ආකින්චනායතන. අන්න හත්වෙනි ධ්‍යානට එයා කැමති නේ. කියන්නේ මේ සාරාම්භය අපි පෙන්වන්නේ අර කම්පිටිෂන් එක එයාට දිනන්න බෑයි කියලා තීරුම් ගත්තායින් පස්සේ අන්න ඒක එයා ඒක අතහැරලා දාලා එයා යනවා ඔය හත්වෙනි ධ්‍යානෙ කියන එක. ඉතින් මේ අවස්ථාවේදී සංඥාව ලාභයක් කියලා එයා පවසන්නේ නැහැ. වේදනාව ගැන තියෙන සංඥාවන් එහෙම ලාභයක් කියලා එහෙම පට පවසන්නේ නැතුව එයාට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට දැන් ඉතින් මේකේ මේ ධර්මයේ ටිකක් ගැඹුරට බලන්න තියෙනවා. ඒක සඳහා අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වා දෙන්නේ මේ අහංකාරය නිසා මමංකාරය වෙන විදිහ තමයි මේ පෙන්වන්නේ. එතකොට මේක පෙන්නනවා මේ භවයද භෝගයද ඕකාරයද. ඕකාරය කියන්නේ මේ රූප සංඥා එක්ක මේ පසු ඇති වෙනදී අහංකාරයට පදට්ටාන වෙනවා කියලා. භවංච භෝගංච ඕකාරස්ස අහංකාරස්ස පදට්ටානං කියලා කියනවා. එතකොට දැන් අපි එක ලකුණු බලලා තියෙනවා මේකේ. මේ වේදනාව තියෙන තැන භවය, කබලින්කාරාහාරය තියෙන තැන භෝගේ, එතකොට මනෝ සංචේතන ආහාරය තියෙන තැන ඕකාරය කියන එක ලකුණු කරලා තියෙනවා. එතකොට මෙන්න මේ තුන නිසා අපි අහංකාර වෙනවා. ඉතින් ඕගලන්ට තියෙනවා, ඉතින් භෝග තියෙනවා නම් අහංකාර වෙනවනේ නේද? දැන් ඉතින් මට බෙන්ස් කාර් එකක් තියෙනවා ආදී වශයෙන්. හැබැයි බලන්න ලේන් එකේ හැමෝටම තියෙන බෙන්ස් කාර් එකක් නම් අහංකාර වෙන්නේ නැහැ නේ ඕගොල්ලෝ නේ? ඒ ඉතින් Tamanට බෙන්ස් කාර් එකක් තියෙනවා නම් අයින් තයාට ටෝටා කොලර හරි කොරොල්ල හරි මොනවා හරි තියෙනවා නම් ඉතින් අන්න Tamanට ඒක ඒ වගේ කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඉනීක්ලිටි එකක් තියෙන්න ඕන. ඒ වගේම තමයි භවය නිසා අහංකාර වෙනවා. දැන් ওই අවුරුදු 16ක ගෑල් ළමේ ලස්සන නම් ඉතින් අහංකාර වෙලා තියෙනවා නේ. එතකොට දැන් බලන්න ලේන් එකේ ඉන්න ඔක්කොම ගෑන් ළමයි ඒ වගේම ලස්සන නම් මෙයාට අහංකාර වෙන්න දෙයක් නැහැ නේ. එතනත් එහෙනම් මේ වෙනස්කම නිසා තමයි මේ අහංකාරේ කියන එක තියෙන්නේ, ඉනීක්ලිටි එක කියන එක නිසා. ඒ වගේම තමයි ඉතින් ඕකාරය. දැන් ওই රූප ගැන අපි කතා කළේ, ඊට රූප භාවයන් ආදී වශයෙන් මෙතන ආපහු පෙන්නන ඒව අයින් කළා. අපි ආකාස සංඥායතන වාගයකට ගියාම එතනත් අහංකාරයක් තියෙනවා. කෙනෙක් කියනවා මට ආකාස සංඥාට යන්න පුළුවන්, මම හොඳට ඉන්නවා කියලා. තව කෙනෙක් කියනවා අනේ මට ඕකට යන්න බෑනේ, මම ඕක දකින්නෙම නෑනේ කියලා. එතකොට අර එතන අහංකාරය තියෙනවා නේද? එහෙනම් ඔයාලට පේනවා මේ තුන් ධර්මයේම මේ අහංකාරය කියන එක ඒක ඇති වෙනවා කියලා. එතකොට ඒ ඔය අත්ත සංඥාව කියන එකේ පෙන්නනවා මේ ධම්මේ සූපගමන ලක්කන අත්ත සංඥා කියලා. එතකොට ඒකේ පෙන්නන්නේ මොකද්ද? මේ අත්ත සංඥාම ධර්ම විශේෂය, කියන්නේ සංඥා චේතනා දැඩිව ගැනීම ලක්ෂණ කොට ඇත්තේ. ඊට අහංකාරය පදට්ටානියයි කියලා. දැන් ওই අවුරුදු 16 ගෑනුන් මේ ලස්සන වෙලා ඉන්නවා නම් දැන් එයා කල්පනා කරනවා මං කොහොමද මේ ලස්සන වෙලා ඉන්නේ, මං ඉතින් මේ අතීතයේ හොඳට දන් දීලා නේද, තරහ ගන්න නැතුව ආදී වශයෙන් එහෙම ඉඳලා කියලා. දැන් ඊපාර එයා කරන්නේ මොකද්ද? ආපහු ඒවම කරනවා නේ. මොකද ආපහු ලස්සන වෙලා ඉපදෙන්නේ කියන එක. එතකොට දැන් ඉතින් අහංකාරයෙන් ඉතින් අත්ත සංඥාව කියන එක එනවා. දැන් මේක පෙන්නනවා ඔය පෙටකෝපදේශයේ සිංහල පොතේ පිටු 132 පුරුෂේන්ද්‍රයන්ත ස්ත්‍රීන්ද්‍රයන්ත තණ්හා පදට්ටානං කියලා. පුරුෂේන්ද්‍රයන්ට ස්ත්‍රීන්ද්‍රයන්ට තණ්හා පදට්ටානං, ස්ත්‍රීන්ද්‍රිය සහ පුරුෂේන්ද්‍රිය තණ්හාවට ආසන්න කාරණේ වෙනවා කියලා. පිරිමියෙක් නම් ගැහැණියා සම්බන්ධ වූ දෙයක් ඇත, මෙසේ අභ්‍යන්තරයේ ඇලේ. එතකොට මේක අහංකාරයයි කියලා කියනවා. මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ සොයයි, මේක මමංකාරයයි කියලා එතෙන්දි කියනවා. එතකොට මේ විදිහටම ස්ත්‍රී සම්බන්ධයෙන් සිතන්න ඕනේ කියන එක. ඒ කියන්නේ ඔක තමයි මම කියන්නේ, ඔය පුරුෂයෙක් කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. එතකොට පුරුෂයෙක් පුරුෂයෙක් දෙස බලන්නේ තව විදිහකට, කාන්තාවක් පුරුෂයෙක් දෙස බලන්නේ මම කාන්තාවක් කියලා මාන්නයක් අටවගෙන, කාන්තාව මේ කාන්තාව දෙස බලන්නේ අර සමානතාවය. දැන් අපි පෙන්වන්නේ අර ඉනීක්ලිටි එක උඩ තමයි මේක වෙන්නේ. භවයේද භෝගයේද අහංකාරස පදට්ටානම් කිව්වේ නේද? අන්න ඒ විදිහට දැන් අන්න මම පිරිමියා කියලා ගෑණී දෙස බලනවා, මම ගැහණී කියලා පිරිමියා දෙස බලනවා. ඉතින් අපි ඕක පැහැදිලි කළා. ඔය ඔයගේ අදහස් ඉතින් ඕගලන්ට මේ ලොකු වෙලා දැනින් තේරෙම ඇතුවම නෙමෙයි, පොඩි කාලෙමයි වුණේ කියලා මතකද? අර පේර අත්තක් අල්ලගෙන ළමේ ගහකට නැග්ගා කියලා කිව්වේ අවුරුදු 7-8ක දරුවෙක්. ඉතින් යා නැගලා යා කියනවා යාගේ නංගිටත් ගහට නගින්නේ කියලා. ඉතින් අම්මා ඕක බලාගෙන ඉඳන් කියනවා මේ පුතේ ගෑන් ළමයි ගස් නගින්නේ නෑනි කියලා. ඉතින් ඒ පරයා අල්ලගත්තා, ආයෙගොල්ලන්ට මේවා බැරිද, මේ අපිට විතරද මේවා පුළුවන් කියලා නේ. එතකොට යා දැන් ඔන්න දැන් දාගත්ත මම් පිරිමියා කියලා. ඊට පස්සේ තියෝ ඒ මනුස්සයා ලොකු වෙලා කසාදයක් එහෙම බැඳගෙන ඒ නෝනත් එක ගෙදරට ඇතුල් වෙනකොට අර මිදුලි තනකොළ එහෙම දැක්කහම අපේ ලෝනන්ට නම් මේ ලෝන් මූවින් වාගේ වැඩ මේව මොකක්වත් බෑ, මේ මට තමයි මේවා පුළුවන් කියලා එයා අල්ල ගන්නවා. ගෑනු එක්කෙනා ඉන්න කුස්සියට එයා බෑග් එක තියෙනකොටම එයා කල්පනා වෙන මේක තමයි මගේ රාජ්‍යය. එතකොට මේ පෙලක් අය කියනවනේ අපේ මහත්යත් නම් සම්බෝලයක්වත් හදාගන්න බෑ කියලා නේ. ඒතර ඔය විදිහට මේ ස්ත්‍රීන්ද්‍රිය ස්ත්‍රී ලිංග පුරුෂ ලිංගනේ ඉඳා ඒ පුද්ගලයන්ට අර ඒ ස්ත්‍රිය පුරුෂාදේශ බලන්නේ මම කාන්තාවක් කියලා ඒ මාන්නයක් අට වූ වෙන. එතකොට දැන් වෙන්නේ මොකද්ද මේ? දැන් අපිට අහංකාරය කියන එක ඇති වුණා. අභ්‍යන්තරේ අපි යළුණා මම පුරුෂයා මම කාන්තාව කියලා. ඉතින් මේක රාග සහිත වෙලා දැන් බාහිර දේ වෙනවා. දැන් අර පුරුෂයා කාන්තාව දෙස බලනවා. කාන්තාව පුරුෂයා දෙස බලනවා. ඒක මම අහංකාරයම්. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති ඉතින් ඒ බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා මම අහංකාරය නේද? අපි ඉගෙන ගත්තා නේ කර මේ ඩයග්‍රෑම් එකේ ඒ පරිග්‍රහය ඇතිවිලා මමංකාරේ මමංකාරයෙන් සුඛ සංඥාව සුඛ සංඥාවේ ස්පර්ශයට. දැන් අපි පෙන්වන්නේ මොකද්ද මේ අහංකාරේ මමංකාරේ කියන එක ඇති වෙනවයි කියලා. එතකොට දැන් මෙතන මේ කාරණා තුනක් ලකුණු කරලා තිනවා ඔයගලන්ට පේනවා මෙතන මේ සංඥාව කියන එක මේක මේ සුභ සංඥාව කියලා ගන්නකො. එහෙම නැත්නම් සුඛ සංඥා සුභ සංඥා සුඛ සංඥායම නේද? එතකොට මෙතන 1යි 2යි 3යි කියලා කාරණා දාලා තිනවනේ. එතකොට මේක මේ එක තියෙන කබලින්කාර ආහාරයේ පැත්තට ඊට පස්සේ මෙතන මනෝ සංචේතනාවට පැත්තට තමයි තුන කියන එක තියෙන්නේ. ඉතින් මේ අරූප ධානයෙන් එහෙම අල්ලාගෙන ඉඳීමක් මෙතන තියෙන්නේ. අපි මේ කංශ කණුවකින් කරකෝම්. නිකන් හිතන්න බලන්න මේ කබලින්කාර ආහාර සංඥා මනෝ සංචේතන ඒකෙන් ලණුවක් වාගේ දාලා පල්ලෙහැ මිනිසෙක් අදිනවා. ඇත්තදම මේක පෙරලෙනවා නේ. අන්න ඒ වගේ හිතන්න. එතකොට මේක පෙරලුනහම දැන් ඕගලන්ට පේනවා මේ වේදනාවේ තියෙන එක ඔක පරාමාසගත වෙනවානේ. ආන්න එක තමයි මේ ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්වන්නේ. අපි එහෙනම් පස්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. එතකොට මේකේ පස්වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මේ 1යි 2යි 3යි දැන් අපි ආපු ඉස්සල විදිහටම ලකුණු කරලා තියෙනවා. දැන් වේදනාව වෙනුවට අපි පරාමාසකාය ග්‍රන්ථේ නේද? අතන ඕකාරයේ තිබිච්ච තැන තියෙන චේතනාව අන්න ඒක ඇවිල්ලා තියෙන්නේ මෝහය කියන එක තමයි අපි ලකුණු කරලා තියෙන්නේ. එතකොට මේකේ දකුණු පැත්තෙන් ආපහු මේ 4 5 6 කියලා නම්බර්ස් තුනක් දාලා තිනු. 1 පානාති පාතේ උඩ 2 අදත්තා දානේ මැද්දෙන් අපි මේ සී කියලා දාලා තිනු කාමීසු මිච්ඡාචාරී කියන එක. එතකොට අපි දන්නවා මේ පානාති පාතේ නිසා දේශේ ඇති වෙනවා. එතකොට දේශේ නිසා පානාති පාතේ එක තමයි පල්ලෙහැ ලයින් එකේ ලකුණු කරලා තියෙන්නේ. ඊළඟට ඕගොල්ලෝ දන්නවා මේ අදත්තා දානේ නිසා ලෝභේ ලෝභේ නිසා අදත්තා දානි කාමීසු මිච්ඡාචාරය නිසා මෝහේ මෝහේ නිසා කාමීසු මිච්ඡාචාරය. එතකොට මේකේ මේ ධර්මයක් පේනවා. මෙතන මේ පල්ලෙහෙන් අපි ලියලා තිනෝ පෙර වූ මෝහය දේශ සහිත ජීවත් වීම පානාති පාතිය කියලා. ඒක මෙන්න මේ ලයින් එකයි මේ පෙන්නන්නේ. පෙර වූ මෝහය වම් පැත්තට ආව දේශ සහිත ජීවත් වීම පානාති පාතිය කියන එක. ඉතින් මොකද්ද මේ අපි දේශ සහිතව ජීවත් වෙනවා කියලා කියන්නේ? බලන්න මෙතන තියෙන අර ඕකාරයනේ ආකාසඤ්ඤායතන වාගේවා එහෙම මේ ඒක නිසා අහංකාර වෙලා ඉන්නවා කියන එක නේද? එතකොට රෝගී සංඥාව මගියේ ගැනීම ආන්න ඒක තමයි දේශ සහිතව ජීවත් වෙන. ඒ කියන්නේ ආකාසඤ්ඤායතන සංඥාව මගියයි කියලා ගන්නවා. එතකොට ඊළඟට මේ උඩ ලයින් එකේ තව කතාවක් කියවෙනවා. ඒකත් අපි ලියලා තියෙන. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි. දැන් අවිද්‍යාව වම් පැත්තට ආව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි කියන එක. එතකොට මොකද්ද අපි මේ දැන් අපේ අවිද්‍යාව මොකද්ද ලෝභ සහිතව ජීවත් වෙනවා කියන්නේ? රැකියාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා නේද? අන්න ඒකනේ අපේ අදහස තියෙන්නේ. ඒක තමයි මේ දෙවෙනි කාරණේ. ඊළඟට ගන්න මේ මැද ලයින් එක. ඒක තමයි මේ ඊළඟට ලකුණු කරලා තියෙන කාමීසු මිච්ඡාචාරය කාම සංඥාව මෙහි ඇලීම අබිනිවේෂය. එතකොට මෙතන පටන් ගන්න කාමීසු මිච්ඡාචාරය මෙතන කාම සංඥාව ඒකේ ඇලීම අර සුඛයි කියන සංඥාවනේ අපි පෙන්වන්නේ අර සුභයි සුඛයි කියලා ගන්න නේද? එතකොට කාම සංඥාව ඒ ඇලීම අබිනිවේෂය කියන එක. එතකොට මෙන්න මේ තුන් ධර්මයෝ ඒ කියන්නේ අභිනිවේෂයයි අවිද්‍යාවයි මෝහයයි. අභිනිවේෂයයි අවිද්‍යාවයි මෝහයයි මේ ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථිය ඇතුළට ඇදිලා එනවා. ඒක ඇදිලා එන මේ ඇදෙන්නේ පරාමාස ඉදන් සත්‍යයට ඇදෙන්නේ වර්තමාන මොහොතේදී තණ්හාව මගින්. අතීතය ගැන හිතන්නේ අනාගතය ගැන නොසිතන්නේ. අන්න ඒක තමයි ඔයගොල්ලෝ භාවනාවට හොඳට කල්පනා කරන්නේ. මෙන්න මේ තුන් ධර්මයෙන් මේක මෙතෙන්ට පරාමාසින්ද නිදන් සත්‍යයට ඇදෙනවා කියන එක. දැන් බලන්න, දැන් ඔය අර ඕගලන්ට මතකයි අර පෝතලිය සූත්‍රයේ කතාව නේද? අර බල්ලා මස් කට්ට දාපු ගම එක පාට දුවල ගිහිල්ලා ගත්තා. එහෙම නැත්නම් ඕගොල්ලෝ මේ මිනිස්සෙක් දැක්ක ගමන් එක පාට සුබයි කියලා ගන්නවා. ඒ මිනිස්සයාගෙන් කිසිම දෙයක් ඕගලන්ට හම්බුනේවත් නැතුව ඕගොල්ලෝ ඒදී කරනවා. එතකොට දැන් ඕගලන්ට පේනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් මෙතන තියෙනවා මේ මෝහය කියන එක නේද? දැන් අපි මෝහය ඉඳන් ගත්තොත් ඕගලන්ට මතකනේ අර ලෝභ දෝෂ මෝහයේ මෝහජ පරිදාය එහෙම කියලා කිව්වේ. ඒක හරියට හිතන්න බලන්න, මෙතනින් මෙහෙම ගිහිල්ලා ලණුවක් දාලා කබලින්කාර ආහාරයට මේක උඩින් මේ අවිද්‍යාව ළඟ ඉඳන් ආපහු මේක හරහා පුලියක් දාලා කඹයකින් වාගේ වටේටම කරකෝල. දැන් මොකද කරන්නේ? එක්කෙනෙක් අදිනවා මේක නේද? අන්න ඒකට ඇද්දාම අර වම් පැත්තේ තියෙන ධර්මයන් ඔක්කෝම ඇදිලා එනවනේ මෙහාට. එහෙනම් Tamanට පේනවා මේ පරාමාස කාය ග්‍රන්ථියත් මෙහාට ඇදෙනවා කියලා මෝහයෙන්. එතකොට ඊළඟට හිතන්න බලන්න, මේ ඉදන් සච්චේ ඇතුලේ කෙනෙක් ඉඳන් මෙතන මේ පරාමාස කාය ග්‍රන්ථය මේ අවිද්‍යාව කියන තැන පුලියක් වාගේ තිනවා. ඒකෙන් කඹිය දාලා මේ පල්ලෙහාට අදිනවා. මොකද වෙන්නේ? පරාමාසයේ තියෙනවා, පරාමාසය එතකොට අර ඇදිලා එනවා කියන එක තියෙනවා. මෙතන උඩ තියෙන පුලියක් වාගේ එකක් නම් කඹිය දාලා මෙතන යටින් ඇද්දොත් ඉතින් ඇදිලා එනවා. එහෙනම් අවිද්‍යාව නිසා පරාමාසය ඉදන් සච්චේට ඇදෙනවා කියන එක පේනවා. ඉතින් මෙතන අභිනිවේස නම් ඉතින් ඇලිලානේ, අනිවාර්යයෙන් මේක ඇදෙනවා නේ. දැන් බලන්න මේක අපි කියනවා මේක සිද්ධ වෙන්නේ මේ වර්තමාන මොහොතේදී කියලා, ප්‍රසන් මොමන්ට් එකේ. දැන් මිනිස්සෙක් දැක්ක ගමන් ඒ මිනිස්සයා ගැන එකපාරටම මෙයා හරි ලස්සනයි කියලා එහෙම තමන් හිම ගන්න, සුබයි කියලා ගන්න. දැන් මේ මිනිස්සයාගේ මොකක්වත් හම්බුනේ නැහැ නේ. බඩට නිකන් බත් ඇටයක්වත් හම්බුණා කියලා එකක් නැහැ, හුලම් පාරක්වත් වැදුනේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? දැන් මේ බලන්න, මේක විඥානාහාර පාර නෙමෙයි පෙන්නන්නේ. අවිද්‍යා යෝගේ ඉදන් සත්‍යාවිනිවෙස කාය කන්තේ අවිද්‍යාශ්‍රවේ. ඕක නෙමෙයි පෙන්නන්නේ නේද? එතකොට මේ දෙක අතරට මොකක්වත් හම්බුනේ නැතුව තමයි අපි මේක කියන්නේ. හුලම් පාරක්වත් වදින්නේ නැතුව. ආන්න ඒක හොඳට බලන්න. ඉතින් මොකක්වත් නැතුව, ඒ කියන්නේ එහෙමනම් මෙතන මේ තියෙන්නා වූ මෝහයයි, ඒ කියන්නේ මෙතන පෙන්නනවා මේ මොහොතේදී පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි. පෙර අවිද්‍යාව පසුව මොහේ, මේ දෙන්නම එක සමානයි. මේකෙ මැද්ද ඉදන් සච්චේ මොකක්වත් අලුත් දෙයක් නැහැ. අරකින් එක පාටම ගත්තා කියන එක. එතකොට ඉතින් මේක මේ පොඩි ධර්මයක් නෙමෙයි. ඒ කියන්නේ අපි මේ ෆන්ඩමෙන්ටල් බ්ලොක් එකක් පෙන්වන්නේ. අපේ විඥානය කොහොමද මේ හෙල්ලෙන්නේ? රූපයක් දැක්ක ගම අපි හෙල්ලෙන්නේ, වතුර පහර කැළතෙන්නේ කොහොමද කියන එක මේක පාට පෙන්වන්නේ. එතකොට මේක මේ ප්‍රසන්ට් මූමන්ට් එකේදී තමයි මේ ඉදන් පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යයට ඇදෙනවා. අර අහංකාරයේ මමංකාරයේ එකට එකතු වෙලා ඉන්නවා කියලා අපි පෙන්වන්නේ ඉස්සෙල්ල ඩයග්‍රෑම් එකේ නේද? අන්න ඒක සාකච්ඡා කළේ අන්න ඒකට තමයි මේ මොහොතේදී අහංකාරයේ මමයි එකට එකතු වෙලා ඉන්නේ. එතකොට අහංකාරයේ මමයි එකතු වුණාම මේ ඉදන් සත්‍යයේ පරාමාසයට ඇදෙන අවස්ථාවකුත් තියෙනවා. ඒක ප්‍රසන්ට් මූමන්ට් එක නෙමෙයි. ඒ කියන්නේ දැන් අර මිනිස්සයා දැකලා ඉතින් ස්පර්ශ වෙලා, එහෙම නැත්නම් බඩට කෑමක් හම්බ වෙලා ඒ කෑම කාලා ඉවරලා ආ මේක රසයි කියලා ඉදන් සත්‍යයෙන් එහෙම අනුමත කරලා තිනවන්නේ. ඒක එහෙමනම් මම කලින් කෑවා කියලා මේක හොඳයි කියලා දැන් ඔයගොල්ලෝ කෑමක් කාලා බලන්න කියන්නේ ආ මේක හොඳයි කියලා. අන්න ඒ වගේ ඉදන් සත්‍යයට ආපු එක දැන් අනිත් පැත්තට යනවා ස්ටෑම් කරලා. එතකොට ඒක ප්‍රසන්ට් මොමන්ට් එකේ නෙමෙයි. ඒක අතීතේ, ඒ අනාගතේ වශයෙන් ඒක කල්පනා කරන. එතකොට මේක තමයි ඔයගොල්ලන්ගේ භාවනාවට ගන්නා වූ ප්‍රධාන ස්ලයිඩ් එක. දැන් බලන්න මේකේ 4 5 6 ලකුණු කරලා තියෙනවා නේද? දැන් ඔන්න ඕක අපිට පේනවා ඊළඟ ස්ලයිඩ් එකේ. මේක මතක තියාගත්තොත් අපි එහෙනම් 6 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේක මේ ආයතන තුනේ සටහනේ කොටසකින් අපි මේක අරගෙන තියෙන්නේ. මෙතන මේ පෙන්නනවා මේ කාම විතක්ක, කාමේසු මිච්ඡාචාර, මෝහය කියන එක. එතකොට දැන් ඔය මේ කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මට කාම විතක්කයක් තිබිච්ච පළියටම මම කාමයේ වරදවා හැසිරෙනවාද කියලා. නමුත් අර මව කුසට යන අවස්ථාවේදී එහෙම වෙලා තියෙනවන්නේ කාම විතක්කයේ තිබිලා කාමයේ වරදවා හැසිරුණා. එතකොට අපි දන්නවා කාමයේ වරදවා හැසිරීම නිසා මෝහය, මෝහය නිසා කාමයේ වරදවා හැසිරීම. අන්න එහෙනම් කාමයේ වරදවා හැසිරීමෙන් මෝහය. මෝහයෙන් ඇතිවෙනවා විහිංසා විතක්කයේ කියන එක. දැන් එතකොට එහෙමනම් ඕගලන්ට පේනවා කාම විතක්කේ ව්‍යාපාද විතක්කේ, ව්‍යාපාද විතක්කේ විහිංසා විතක්කේ. මෙන්න විතක්ක තුන මෙතන සම්බන්ධයි. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන්නේ. එතකොට දැන් බලන්න මේක මේ අපි කැරකෙවුවොත් එහෙම අංශක 90කින් කැරකෙවුවොත් එහෙම අපේ මේ පස්වෙනි පිටුවේ තිබිච්චාවු එක එනවා නේද? මේ 4 5 6යි. ඒකමනේ මේ පෙන්නා දීලා තියෙන්නේ. කාමසු මිච්ඡාචාරයත් එක්ක. එතකොට එහෙමනම් මම ඕගලන්ට පේනවා මේක දැන් එක්කහොච්ච අවස්ථාවක් ඉදන්. දැන් අපි කිව්වා පරාමාසයේ ඉදන් සත්‍යයට ගියා, ඉදන් සත්‍යෙන් ආපහු පරාමාසයට ඇදුනා නේද? අන්න ඒ අවස්ථාව. අන්න ඒ විලාවිදී ඕගලන්ට පේනවා මේ අභිජ්ජාව කියන එකයි චේතනාවයි දෙක එකට එක්කහො වෙලා ඉන්න අවස්ථාව. එතකොට මේකේ වේදනාව තියෙන පරාමාස කාය ග්‍රන්ථේ ඉදන් සත්‍යබිනිවෙස කාය ග්‍රන්ථේ දකුණු පැත්තෙන් තියෙන කාම සංඥාව. එතකොට ඉත උතන තියෙනවා අර උද්දච්ච ස්වභාවය. එතකොට මේකේ තියෙනවා මේ බයෙන් අගතියට යෑම කියන එක. ඉතින් දැන් අපිට පේනවා මේ අපි දන්නවා ඉතින් වට දෙකක් කරකෙච්ච ගමන් අපිට තියෙන දෝමනස්සේ ඉන්නේ නේද? එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහන්නි කාමයෝ අනිත්‍යයි. හිස්සේ විනාශවන්නා විනාශවන ස්වභාවයත් ආ මේ මායාවකින් කරන ලද්දක් වෙනි. බාලයාගේ වචනයකින් සිදුවක් වෙනි. අනිච්ඡා භික්කවේ කාම තුච්ඡා. මුසා මෝස ධම්ම මයා කතමිතම් භික්කවේ බාලලාපන. කාම සංඥාව නිසා ඇතිවෙන්නේ මොකද්ද? දෝමනස්සය විතරයි. අර ඉදන් සත්‍යයට ඇදිලා අනිත් පැත්තට ඇවිල්ලා අපිට තියෙන්නේ මොකද්ද? දෝමනස්ස සහගත ස්වභාවය විතරයි. ඉතින් මේකත් එක්ක අපි බයෙන් අගතියට යනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට දැන් අපි එහෙමනම් මේ මේ ස්ලයිඩ්ස් ටික එතන ඉගෙන ගත්තා. දැන් අපි ඊළඟ ධර්මයට යමු. ඉතින් මේකේ මම කව ඔයගොල්ලන්ට භාවනාවට ගන්න මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එක තමයි අර කාරණා තුනේ මේ පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක හොඳට ඒක බලන්නේ කියන එක. හොඳ දෙයක් අවබෝධ වෙනවා ඒක එහෙම කරනවා නම්. එතකොට ඊළඟට පෙන්නනවා මහණනි නැවත අනිකක්ද කියමි. ආර්ය ශාක්‍යමේ ආරණ්‍යයට පැමිණිය හෝ වෘක්ෂ මූලයකට පැමිණිය හෝ ශුන්‍යාගාරයට පැමිණිය හෝ මෙසේ කල්පනා කරයි. මේ මම යන දෙකින් හෝ මගේ යන දෙකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන ඕගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවි පහදේ. පැහැදීම ඇති කල්ලි මේ භවයේ ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ බිදීමේ මරණයෙන් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඥානීය කුසල විඥාන සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නි මේ දෙවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියලා. ඉතින් ඕක ඕගොල්ලෝ භාවනා කළා. ඕගලන්ට මතකයි අපි ගත්තාර මේ ශුන්‍ය මිදන් අත්තේනවා අත්තිනේනවා කියලා ගත්තේ නේද? ඕක අපි අර ප්‍රඥා ඩයග්‍රෑම් එකේ කල්පනා කළානේ. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේයි කියලා ගන්න වටිනවද? අන්න එතන අපි අර ඒ 10 මේ කාරණාවට ආවනේ. ඒ ප්‍රඥා ඩයග්‍රෑම් එකේ ශුන්‍යතාවය කියන එක නේද? ඉතින් මේක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒ 7 ධ්‍යානට යන්න තියෙන දෙවෙනි කාරණේ. එතකොට මේකේ ප්‍රඥාව යගේ අධිකයි. අර මුලින්දම් පටන් ගන්න ඕනේ ඔය මගපල්ලාභියෙන් නිතරම කියන දෙයක් තමයි. මම නම් ওই එකක්වත් මගේ කියලා ගත්තේ නැහැ. එතකොට මේ මට ප්‍රීතිය සුඛයක් දෙන්නේ නැහැ. මං එකපාරටම මොකක්වත් නැති මේ ශුන්‍යතාවයට ගිහිල්ලා 7 ධ්‍යානට ගිහිල්ලා හිටියා කියන එක. එතකොට ඒක තමයි මේ මේ ආකින්චනායතර යන්න තියෙන දෙවෙනි කාරණේ. ඊළඟට තථාගතයන් වහන්සේ පවසනවා මහණෙනි නැවත අනිකක්ද කීමි. ආර්ය ශාවකතේ මෙසේ කල්පනා කරන් කිසි තැනක මම යන මමයි කිසිවෙක් නැත. කිසිවෙකගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවෙක්ද නුඹගේ මම යන කිසිවෙක්ද නැත. මෙසේ පිළිපන්නා වූ එය බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේ ආකින්චන්නායතන සමාධියට පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ මිදීමේ මරණයෙන් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානීය කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. එතකොට මෙතන මේක තමයි තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාව. ඉතින් මේක පෙන්වන්නේ මොකද්ද? මේ මමයි කිසිවෙකුත් නැත, මගේයි කිසිවෙකුත් නැත, ඒ කියන්නේ නුඹ යන කිසිවෙකුත් නැත කියලා එහෙම කියනවා. ඉතින් මේක පෙන්වන්නේ මේ තමා සකස් කළොත් තමයි තමාව පවතින්නේ. රාගය නිසා අපි සකස් කිරීම කියන එක සිද්ධ වෙනවා කියලා දැනගන්න. මේක අර වේව් එකක් කියන එකයි මේ පෙන්වන්නේ. අර නූලකට උනත් අපි පිම්බොත්ින් හැම එක හරහාට හොරිසන්ටලි හිටින්නේ නේද? ආන්නේ වගේ. ඉතින් මේක මේ තුන්වෙනි ප්‍රතිපදාව කිව්වට මේක මේ අනාසෝචිත අවස්ථාවක් මේ පෙන්වන්නේ. ඒක තේරුම් ගන්න නම් අපි යන් අර 2B ඩයග්‍රෑම් එකට. එතකොට දැන් අපි මේ 2P ඩයග්‍රෑම් එකේ අපිට යමක් ලකුණු කරගන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කබලින්කාර ආහාරයේ ඉඳන් මේ සංඥාවට යන රේඛාව තියෙනවානේ. අන්න එතන ඒ රේඛාවක් ඇඳලා ඕගලන්ට ලකුණු කරගන්න පුළුවන් 1A කියලා. 1A. කබලින්කාර ආහාරයයි සංඥාවයි අතර 1A කියලා ලකුණු කරගන්න. ඊළඟට ඕගලන්ට පේනවා මෙතන මේ සංස්කාර නේද? එතකොට මේ සංස්කාර මෙතන තියෙන මේ පරිදේවිය තමයි මෙතන තියෙන්නේ. සංස්කාර කඩාගෙන වැටිලා. එතකොට මේ පැත්තේ ඕගලන්ට පේනවනේ මේ මේ දේශයෙන් අගතියටයි යා මේ පරාමාසයෙන් ඉඳන් යන රේඛාව, වේදනාවේ බයගතියට යන රේඛාව කැපෙන තැන. ආන් එතන තමයි අපේ ශෝකය ඉන්නේ. එහෙමනම් පරිදේවිය ඉඳන් ශෝකයට රේඛාවක් ඇඳලා අපි යන්නේ රේඛාවට දාගන්නවා 2A කියලා. 2A. ඊළඟට මේ සංඥාවෙන් ඉඳන් චේතනාවට රේඛාවක් තියෙනවානේ. අන්න ඒ රේඛාවට අපි දාගන්නවා 1B කියලා. 1B. ඊළඟට මෙතන මේ පැත්තේ තියෙනවානේ දෝමනස්සේ. එතකොට ඒක ලකුණු කරලා නෑ. අපි සෝකේ ඉඳන් දෝමනස්සේට රේඛාවක් ලකුණු කරලා අපි ඒකට දාගන්නවා 2B කියලා. 2B. ඊළඟට ආපහු අපිට තියෙනවා මේ මනෝ සංචේතන ආහාරයේ ඉඳන් මේ නිත්‍යයි කියලා මෙතන නම් මේ රේඛාව ලකුණු කරලම තියෙන්නේ නේද විඥාණයට. අන්න අපි ඒකට දාගන්නවා 1C කියලා. 1C කියලා. මනෝ සංචේතනාන් ඉඳන් විඥාණයට තියෙන රේඛාව මේක කොළපාට රේඛාව උඩින් 1C කියලා දාගන්නකො. ඊළඟට ආපහු මෙතන තියෙනවා මේ දෝමනස්ස ඉඳන් දුක්ඛයට නේද? දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව ලයින් එක නේද බැලුවේ. එතකොට අපි හැමනම් දෝමනස්සේ ඉඳන් අපි දුක්ඛයට රේඛාවක් ඇඳලා අන්න ඒකට දාගන්නවා 2C කියලා. 2C. දැන් මේක වෙන්නේ මොකද්ද? දැන් අපි අර කලිනුත් කියලා තිනෝ. දැන් අර අපි හිතමු අර වේලක් හදලා ආව අර මනුස්සයා ඇවිල්ලා කියන අර්ථයකක් බොන්න වාඩි වුණාම මාත්‍යා දූප වේල කැඩලයි කියලා අපි දෝගන යන්නේ නේද? ආන් ඒ වාගේ මේ සංස්කාර පරිදේව වුණායින් පස්සේ වේල හැදුවා කියන සංස්කාරයක් නේද? එතකොට අපි සංස්කාරයෙන් ඉඳන් අපි පරිදේවෙන් ඉඳන් අපි ශෝකයට යනකොට අයියෝ වේල කැඩුණා කියලා මෙතන මේ අපි කල්පනා කරන්න සිමෙන්ති දාලා හරි ඕක හදනවා. ඒ කියන්නේ කබලින්කාර ආහාරයේ රූපය නේද? සිමෙන්ති. ඒක ඉඳන් අපි සංඥාවට යනවා. ඒක තමයි මේ අපි පෙන්වුවේ උතන 1A කියලා. දැන් මේක තමයි නේද? මෙතන 2A වෙනකොට 1A වෙනවා. ඊළඟට අපි සංඥාවේ ඉඳන් චේතනාවට යනකොට අපි මෙතන මේ මේ අපි ශෝකයේ තියෙනවානේ. ශෝකේ ඉඳන් දෝමනස්සේ කරා ගමන් කිරීමක් කියන එක තියෙනවා. ඉතින් උතන පොඩ්ඩක් ගැඹුරුයි ගැඹුරුයි කියලා කියන්නේ අරයේ මාන්නේ තියෙනවානේ. දැන් අර මනුස්සයා ඇවිල්ලා කිව්වා මහත්යෝ වේලවල් කියනවා ඉතින් අනිත්‍යයිනි කියලා පටන් අරගෙන කිව්වා නෙවෙන්නේ දත් ටිකක් විරිස්සලා නේද කළානි කිව්වේ. එතකොට ඒක කිව්වන් පස්සේ අර තියෙනවානේ මං හදුපු එකනේ කැඩලා තියෙන්නේ. අන්න අර මාන්නේ තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේක මේක මානපාර. ඉදන් සච්චේ ඉඳන් බයගතියට තියෙන රේඛාව ඔබ තමයි මානපාර. එතකොට දැන් ඉතින් ඒක නෙවෙයි කඩාගෙන වැටලා වගේ තියෙන්නේ නේද සංස්කාර බිඳිලා. එතකොට දැන් එයා බොහොම වේගෙන් යනවා අරක සංඥාවෙන්ද එතන චේතනාවට යෑම කියන එක තියෙනවා. අර මාන්නේ බලපෑම එහෙම අධිකයි උතෙන්ට. ඊළඟට අපි ආපහු ගත්තාම මෙතන පල්ලෙහා දෝමනස්සේ ඉඳන් අපි දුක්ඛයට යනකොට මනෝ සංචේතන ආහාරේ ඉඳන් ඒ විඥාණයට යනවා කියන එක තියෙනවා. එතකොට අන්නේ අවස්ථාව අපි පොඩ්ඩක් බලනවා. ඒ බලනවා කියලා කියන්නේ ওই චේතනාවේ අර්ථ දැක්වීම බලනවා. චේතනාවේ අර්ථ දැක්වීම තමයි කාමීසු සංයුත්තෝ විහෙරති භාවිතෝ අදෝ සංඥා අයං චේතනා කියලා තියෙනවා. කාමෙන් සංයුක්ත වෙලා විහෙරති භාවිතෝ අදෝ සංඥා අල්ලාගෙන ඉන්නවා කියලා. මොකන්ද අපි අල්ලාගෙන ඉන්නේ? අපි අල්ලාගෙන ඉන්නේ භවය. දැන් මේ චේතනාවේ අර්ථ දැක්වීම අපි වෙන්නේ මෙතෙන්ට තමන්ගේ මනස ඇවිල්ලා තියෙන්නේ. භවය තමයි අපි අල්ලාගෙන. ඊළඟට පෙන්වන සංයුක්ත විහෙරති භාවිතෝ කියන්නේ අපි මේ දියුණු කිරීමක් තියෙනවා. මොනවද අපි දියුණු කරන්නේ? අපි දියුණු කරන්නේ මේ රූපාගය, වේදනාගය, චේතනාගය. දැන් උදාහරණයකට ගන්නකෝ. තමන් ගෙදරක ඉන්නවා, පොඩි ගෙදරක වාගේ එකක. ඊළඟට පේනවා තමන්ගේ ඉස්සරහා ගෙදර මේ ලොකු ගයක් තියෙනවා. මහත් එක් හොඳ කාර් එකකින් එහෙම එනවා. දැන් ඉතින් අහනවා මේ කොහොමද දන්නේ යා ওই විදිහට ජීවත් වෙන්නේ නේද? ඔම් සැප ඇතුව කියලා. ඉතින් යා කියනවා ඉතින් මෙයා මේ ඉංජිනේරින් කරලා යා මහන්සි වෙලා ඉගෙනගෙන තමයි. දැන් මෙයාත් කල්පනා කරනවා එහෙමනම් මමත් ඕක කරනවා කියලා නේද ඉගෙන ගන්නවා. මොනවද මේ වැඩි දිනු කරන්නේ අපි? දැන් අන්න චේතනා. ඔයගොල්ලෝ දන්න මේකේ ධම්මමච්චරි එහෙම තියෙනවා. අන්න චේතනා කළා නේද? මම මේ විදිහට ඉංජිනේරින් කරනවා කියලා. මං වැඩි දියුණු කරන්නේ අරය බෙන්ස් කාර් එකේ යනවානේ. එහෙනම් මටත් මේ රූපාගයන් ඒ එයා කාලවිල සැපට ඉන්නවා කියලා හිතනවානේ. වේදනාගය. එහෙනම් අපි මේව තමයි දියුණු කරන්නේ. රූපාගේ, වේදනාගේ, චේතනාගේ. බලන්න අපේ ජීවිතය අපි නිතරම කරන්නේ ඕක තමයි. ඔය අගයන් තමයි අපි දියුණු කරන්න යන්නේ. හොඳ කෑමක් කාලා ආදි වශයෙන්. එතකොට ඊළඟට අපි චේතනාවේ වර්ධයක් වීම පළවෙනි වචනේ තියෙනවා. කාමේසු සංයුක්තෝ. ඒ කියන්නේ කනෙක්ටඩ්. මොනවත් එක්කද අපි සම්බන්ධ වෙලා තියෙන්නේ? රූප, වේදනා, සංඥා. දැන් බලන්න මේක හරියට ටී කප් එකක් වගේ නේද? කබලින්කාර ආහාර, වේදනා, මනෝ සංචේතනා ගුවම නිකන් ටී කප් එක වගේ. ඒකේ හැන්ඩල් එක වගේ තමයි මේ පැත්තට මේ විඤ්ඤාණයට තියෙන්නේ. දැන් බලන්න මේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? පුහු සංඥාවක්. ඒ බලන්න මුලින්ම ඔන්න අර මිනිස්යාගේ හුලම් පාරවත් වැදුනේ නැහැ. අපි අන්න සුබයි කියලා ඒක ගත්තා. අරක ස්පර්ශ කරන්න පුළුවන් කට්ලට් තියෙනවා, කට්ලට් තියෙනවා වගේ ස්පර්ශ කරන්න පුළුවන් සුබේට නිත් එක්කව කළා. දැන් අන්න මෙතන බොරු දෙකක් නේ. සුබයි කියන්නේත් බොරුවක්, නිත්‍යයි කියන්නේත් බොරුවක්. අන්න බොරු දෙකක් එක්කව කළා. දැන් ඇඟිලි දික් කළා කියනවා සුකයි කියලා. ඒතර එහෙනම් මගේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ පුස්සක්. ගති උත්තක් නැති දෙයක්. ආන්න එක දැක්ක ගම තමන්ගේ ඒ අනාශෝචිතයේ කියන එකට යනවා. අන්න රැල්ලක් නැහැ. සිත නතර වෙනවා. හරියට ඔක බලනවා. හැබැයි ඉතින් නිකම්ම නෙමෙයි. අර මාන කතාවත් එක්ක මං කිව්වේ අපි මේ පරිදීවින් සෝකෙට ඇවිල්ලා සෝකෙින් නම් දෝමනස්සයට යනවානේ. එතන මානේ බලපෑම එහෙම අධිකයි. අන්න ඒකේ අවබෝධයේ සහගතව ඔක තේරුම් ගත්තොත් මේ තමන් සිත නතර වෙනවා. ඉතින් මේ ඒක තමයි බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ තුන්වෙනි ආකින්චනායතන සමාධියට හිත වෙච්ච ප්‍රතිපදාව කියලා. හැබැයි ඉතින් මෙතන ඥානයේ කියන එක අධිකයි යාගේ. එතකොට ඒක තමයි ඊ අවස්ථාවේදී තියෙන භාවනාව හැටියට ඒ ගන්න තියෙන බොහොම බලගතු භාවනාවක්, ඒක භාවනාව. ඊළඟට එහෙමනම් අපි යමු ඊළඟ සූත්‍ර දේශනාවට. මහානි නැවත අනිකක්ද කියමි. ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියොත්ද්ද, පරලෝ යම් කාමියොත්ද්ද, මෙලෝ යම් කාම සංඥාවොත්ද්ද, පරලෝ යම් කාම සංඥාවොත්ද්ද, මෙලෝ යම් රූපයොත්ද්ද, පරලෝ යම් රූපයොත්ද්ද, මෙලෝ යම් රූප සංඥාවොත්ද්ද, පරලෝ යම් රූප සංඥාවොත්ද්ද, යම් කම්පානෝන ධාන සංඥාවොත්ද්ද, යම් ආකින්චනායතන ධාන සංඥාවොත්ද්ද, මේ සියලු සංඥාව ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද, යම් මේ නිව සංඥා නා සංඥායතන සමාධියක් වෙද්ද, ඒ ශාන්තය, ඒ ප්‍රණීතය, මෙසේ පිළිපන්නා වූ ඒ බහුලකට වාසය කරන්නා වූගේ සිත නිව සංඥා නා සංඥායතන හේතුයි පහදී. මේ භවයෙන් පැහැදීම ඇති කල්ලි නිව සංඥා නා සංඥායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ මිදීමේ මරණීය මත යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥානය කුසල විඥානයට සමානවන්නේ නැමේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. ඉතින් ඕගොල්ලෝ දන්නෝ ඒ තීන මිද්දී අවස්ථාවේදී මෝහයෙන් ගන්න තීරණ තමයි අපිට තියෙන්නේ. එතකොට ඒ සංස්කාර මගේ කියලා නොගැනීම අර රෝගී සංඥාවකින් හදන දේවල් නේද? ඉතින් ඒ හදන සංස්කාර මගේ කියලා ගන්නෙ නැතිව තමයි අපි මේ නිව සංඥා නා සංඥායතනට යන්නේ. ඉතින් ඕක අපි පැහැදිලි කළානේ අර වඩු වාසුන් නැහැ. ලී කෑලි දෙකක් හම්බ වෙනවා, ලී කෑලි තුනක් හම්බ වෙනවා, දෙකක් හොඳයි එකක් ගොල්ලු ගහලා. ඉතින් අර කරගන්න දෙයක් නැහැ. හැදුවට පස්සේ පේනවා දකුණු පැත්තේ කකුල්ට ඇවිල්ලා තියෙන අර ගුල්ලු ගහපු ලී කෑල්ල. ඉතින් බාසුන් නැහැට බයයි මේක කඩාගෙන වැටේවි කියලා නේද? එතකොට එයා හදපු සංස්කාරය තමයි මේසේ ඒක මගේ කියලා ගන්නෙ නැහැ කියන එක තියෙනවා. එතකොට ඒ විදිහට අපි පෙන්වුවා නිව සංඥා නා සංඥායතට යනවා කියලා. ඉතින් මේකේ තව ටිකක් පැහැදිලි කරනවා නම් ওই විඥානේ හට ගැනීම කියන එක පෙන්වන්න පුළුවන්. ඒක හරියට නිකන් මේ බෙල් ෂේප් කර්ව් එකක් වාගේ හිතන්න බලන්න. මේ වේදනාව ඉඳන් මෙතන මේ චේතනාවට බෙල් කර්ව් එකේ වම් පැත්ත, ඊට පස්සේ ඒක බැහැගෙන යනවා නේද? ඉදන් සච්චේට කියලා. ඉතින් ඕක එක තැනම තියෙන්නේ නැහැනේ, විඥාන ධාරාවක්නේ. ඉතින් මේක ගලාගෙන ගියොතින් අපිට පේන ඕන්න විඥානේ තියෙන තැන ආපහු පීක් එකක් වාගේ එනවා. ඊට පස්සේ මෙහෙම පල්ලෙහාට බැහැගෙන යනවා වගේ එකක් තියෙනවා. ඉතින් ඕක පැහැදිලි කරනවා නම් දැන් මං කිව්වේ මම මේ පොඩි කාලේ කැකිරි මාළුවක් කාලා තියෙනවා. එතකොට මං කියනවා අද තාම කවුරුවත් මට ඒ විදිහට කැකිරි මාළුවක් හදලා දීලා නැහැ කියලා නේද? ඒතර මිනිස්සුන්ට කැකිරි හදන්න බැරිද? ඒක නෙමෙයි. මගේ මේ ටේස් බඩ්ස් ගිහිල්ලා නේද? ඒතර දැන් මම කැකිරි මාළුවක් කනකොට හිතන්නකො වේදනාව මෙතන මේ නාම රූප තියෙන හරිය මේ තියෙන්නේ ආන්නනේ. අන්න ඉතින් තේනවා මේ වේදනාව කැකිරි මාළුව කනකොට. එතකොට දැන් මං ගේනවා පොඩි කාලේ කාපු එක බොහොම හොඳයිනි කියලා නේද? අන්න එහෙනම් මගේ බෙස්ට් එක මම ගේනවා. ඉතින් ඒ වෙනකොට ඉතින් මේ විඥානේ මෙතන මේ පීක් එකටම ඇවිල්ලා. එතකොට ඉතින්කට අපිට ඕක නිකන් ABC කියලා කියන්න පුළුවන්. A කිව්වහම අර දැන් කනකොට අවස්ථාව, ඊට පස්සේ B කියලා කියන්න පුළුවන් අර පීක් එක බෙල් ෂේප් කර්ව් එකේ උඩම තැන කියන එක. මගේ බෙස්ට් එක ගේනවා පොඩි කාලේ කාපු එක. අර මාන්නෙන් තමයි මම ඒක ගේන්නේ නේද? ඉතින් ඊට පස්සේ ඉතින් ඕක බහලා යනවා. ඉතින් තුන්වෙනි රවුම එනකොට ඉතින් ওই දෙක අතර ගැප් එකක් නේ තියෙන්නේ නේ. එතකොට ඉතින් ඕගලන්ට පේනවා මෙතන මේ කර්මයක් නේද මේ කරන්නේ. අපි මේ කතා කරන්නේ කම්ම විඥානයක් ගැන තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. එතකොට දැන් ඒක පොඩ්ඩක් මතක තියාගෙන අපි යමු ඊළඟ සූත්‍ර කොටසට. ඒක පෙන්වනවා මෙසේ වදාළ කල්ලි ආයුෂ්මත් ආනන්ද ස්ථිරතෙන් භාගතුන් වහන්සේට මෙසේ කීවේ. ස්වාමිනි, මේ ශාසනයේ මහානතේ මෙසේ පිළිපන්නේ වෙන්නේ මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවයේ නොපවතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවයේ නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමිනි, මේ මහානතෙම පිරිනිවේද. ආනන්ද, මේ ඇතැම් මහණෙක් පිරුණම් පාන්නේ, මේ ඇතැම් මහණෙක් පිරුණා නොපාන්නේ වදාලේ. ස්වාමිනි, යම් හේකින් ඇතැම් මහණෙක් පිරුණම් පාන්නේද ඇතැම් මහණෙක් පිරුණා නොපාන්නේ, ඊට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද? ආනන්ද, මේ ශාසනයේ මහානතමේ මෙසේ පිළිපන්නේ මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හිතේ මේ උපේක්ෂාවට මමයි මගේ සතුට වේ. මමයි මගේ කියන්නව මමගේ තෘෂ්ණාවෙන් බැස ගනී. ඒ උපේක්ෂාවට සතුට වන්නව මමයි මගේ ආදී කියන්නව තෘෂ්ණාවෙන් බැස ගන්නව උපේක්ෂාව විඥානීය සරුකන ලද්දේ. ඒ දැඩිකොට අල්ලා ගැනීමයි. ආනන්දේ, දැඩිකොට අල්ලා ගැනීම සහිත වූ මහානතෙම පිරිනොම් පාන්නේ නොවේ කියලා කියනවා. එතකොට මේක පෙන්වන්නේ මේ පුද්ගලයා මේක මේ ඒ ධානයන්ට ගිහිල්ලා එතකොට ගියාට පස්සේ ඉතින් එයාට එතන ඒ උපේක්ෂාවක් ඇති වෙනවානේ. මේව මගේ නෙමෙයි කියලා අරගෙන එහෙම නේද? එතකොට ඒ උපේක්ෂාවට එයා සතුට වෙනවා. ඒක අභිනන්දති අභිවදති අජෝ සායතිත්‍ති කියලා ගන්නවා. ඉතින් එහෙම ගන්නවා නම් එයා පිරිනොම් පාන්නේ නැහැ කියන එක. එතකොට ඊළඟට මේ ආනන්ද හාමුදුරුව අහනවා, ඒ ස්වාමිනී, දැඩිකොට අල්ලා ගන්නා ලද මහානතෙම කුමක් දැඩිසේ අල්ලා ගනේද? නිව සංඥා නා සංඥායතනයයි. වදාලේ, ස්වාමිනී, මහානතෙම වනාහේ දැඩිකොට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගනි. ආනන්ද, ඒ මහානතෙම දැඩිකොට අල්ලා ගන්න ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්නී කියලා කිව්වා. එතකොට ආනන්දේ, මේ යම් නිව සංඥා නා සංඥායතනයක් වේද මේ වනාහි දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි. එතකොට දැන් බලන්න බුදුහාමුදුරුව පෙන්නවා නිව සංඥා නා සංඥායතනය තමයි ශ්‍රේෂ්ඨ භවය කියලා නේද? එතකොට දැන් මේ මිනිස්සු ඉඳන් කියනවා නේ මේ මනුස්ස භවය තමයි ශ්‍රේෂ්ඨ එක කියලා. ඉතින් ඒකට මේ මිනිස්සු මේ අල්ලගෙන තියෙන්නේ මොකද්ද? මේ බුදුහාමුදුරුවන්. ඒක හරියට ඔය දැන් අපි තුන් පෙලක් ඔය ලොකු මිනිස්සු ගොල්ෆ් ගහනවානේ නේ. එතකොට ලොක්කෙක් ගොල්ෆ් ගහන දානම තව කෙනෙක් කොහොම හරි ඔකට රිංග ගන්නවා. ඒ රිංගලා ඉවිලා ඉතින් දැන් ඉතින් ගොල් බෝල අහුල්ලා දීලා හරි ගමක් නැහැ නේද? අර අර මනුස්සයත් එක්ක ඉතින් යාළු වෙලා එහෙම තියෙනවා. දැන් ඉතින් ඔය මීට්නේ කට්ටිය කතා වෙවි ඉන්නකොට තේක බිවි ඉන්නකොට හරි කියනවා මේ අර මේ මහත්තයා ගැන කතා කරන ලොකු එක්කෙනා ගැන. ආවෝ අපි දන්නවනේ. මේ අපිත් එක්ක ගොල්ෆ් ගහනවනේ. ඒ කියලා එහෙම කියනවා. ඒ කියන්නේ යාව දාගත්ත තමන්ගේ ක්ලබ් එකට නේ. අන්න මාන්නයක් ඇති කරගත්තේ. ගොල්ෆ් ගහන්න ගිහිත් ඔය වැඩේටම තමයි. එතකොට ඒ වගේ තමයි මේ බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙනවායි කියලා මේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ව ඒ පාර බුදුහාමුදුරුවෝ දාගත්ත අර ගොල්ෆ් කප් එකට දාගත්තා වාගේ නේද? තථාගතයන් වහන්සේ ඇයි මේ ලෝකේ පහළ වෙන්නේ? මේ ලෝකේ බැලන්ස් කරන්න තමයි තථාගතයන් වහන්සේ මේකට එන්නේ. ඒ කියන්නේ බලන්න බුදුහාමුදුරුවෝ වැරිලාව දිවි ලෝකේ බුද්ධත්වයට පත් වුණා නම් එහෙම මිනිස්සුන්ට මොකද වෙන්නේ? උඩ පයින්න තමයි වෙන්නේ නේ. හැබැයි මිනිස්සු මෙහි ඉන්නකොට ඉතින් බුදුහාමුදුරුවෝ මෙහි බුදු වෙලා ඉන්නකොට මේ දෙවි ලෝකේ දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට මෙහෙ ඇවිල්ලා බණ අහන්න පුළුවන් ඔයගොල්ලන්ට පුළුවන් කම කියන එක තියෙනවා. ඉතින් බැලන්ස් කරන්න ඉන්නේ. ඉතින් මේක වරුදා වටහා ගන්නවා. වටහාගෙන ඉවරලා තියෙන්නේ අර ගෝල්ෆ් ක්ලබ් එකට දාගත්තා වගේ මනුස්ස ලෝකේ තමයි මේ ඉහළම භවය කියලා කියනවා. එතකොට ඒ කියන්නේ හදන්න පුළුවන් ඒවායින් ලොකුම එක නෙමෙයි පෙන්නන්නේ. දැන් බලන්න මේ මනුස්ස ජීවිතේ බොහොම මේ අල්පයි. එතන ජීවත් වෙන්නේ අපි මේ අවුරුදු 80ක් ඒ වගේ කාලයක් නේද? ඒතර දිවි ලෝකේ මිලියන 10 36 ඔහොම. ඊට වඩා වැඩි බ්‍රහ්ම ලෝකේ. ඔහොම ගිහිල්ලා ඉතින් හදන්න පුළුවන් ඉමේ ඔක්කොම ඔවා කැඩෙනවානේ. හදන සංඥාවල්ලගෙන හිටියා ඒකෙත් ඉන්න බෑ. ඒ පාර නිව සංඥා නා සංඥායතට යන්න හදන්න පුළුවන් ලෝකෙම එක නේද? මහා කප 84000ක්. හැබැයි ඉතින් මේකත් මේ කර්ම විඥානයක් තමයි. කර්මය කරලා ඒ සංස්කාරේ හදාගත්තා වූ ඉතින් ඒ විඥානයක් තමයි එතනක් තියෙන්නේ. එතකොට දැන් ඊළඟට අහනවා ආනන්දේ මේ ශාසනීය මහානතමේ මෙසේ පිළිපන්නේ පෙර මා විසින් කර්ම රස නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රස නොකළේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙතෙමේ උපේක්ෂාවට මමේ මගේ සතුටු නොවේ. මමේ මගේ නොකියයි. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටී ඒ උපේක්ෂාවට සතුරු නොවන්නා වූ මමයි මගේ නොකියන්නා වූ ඒ බැසගෙන නොසිටින්නා වූ ඔහුගේ සිත ඒ ඇසුරු කලාව විඥානේ නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දයේ දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ පිරුණම් පාන්නේයි කියලා කිව්වා. ඒ කියන්නේ දැන් මෙයා යනවා ඒ ධානයන්ට ගියා. නිව සංඥා නා සංඥායතනෙ කියන්නකෝ. ඒ හැම ඕනම ධානයකට ගිහිල්ලා එයාට ඒ උපේක්ෂාව කියන එක තියෙනවා. එයා ඒක අභිනන්දනා කරන්නේ නැහැ. නාබිනන්දති නාබිවදති නාජෝසා ඉතිටි. අභිනන්දනා කරනවා නිර්වාණය වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ සමාධි භාවනා සූත්‍රයම ආපහු ඇප්ලයි කළා නේද? එතකොට ඒ විදිහට ගලයින් පස්සේ ඒ පුද්ගලයා පිරුණම් පානවා කියන එක පෙන්වනවා. ඊපාර ආනන්ද හාමුදුරුවෝ කියන ස්වාමිනී ආශ්චර්ය ස්වාමිනී අද්භූතේ ස්වාමිනී ඒ ඒ සමාපත්තිය ඇසුරුකට භාගතුන් වහන්සේ විසින් ඕගයන්ගේ ඊතර කිරීම වදාරලාදී. ස්වාමිනී ආර්ය විමුක්ෂය කවරේද? ආනන්දේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියොත් පරලෝ යම් කාමියොත් එද්ද? මෙලෝ යම් කාම සංඥාවොත් එද්ද? පරලෝ යම් කාම සංඥාවොත් එද්ද? මෙලෝ යම් රූපියොත් එද්ද? පරලෝ යම් රූපියොත් එද්ද? මෙලෝ යම් රූප සංඥාවොත් එද්ද? පරලෝ යම් රූප සංඥාවොත් එද්ද? යම් කම්පාන වන ධාන සංඥාවොත් එද්ද? යම් ආකින්චන ආයතන සංඥාවොත් එද්ද? යම් නිව සංඥා නා සංඥායතන සංඥාවොත් එද්ද? මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙරෙන් දැඩිසේ අල්ලා ගැනීම නැතුව චිත්තයාගේ යම් මිදීමක් වේද ඒ අමෘතය නම් වේ කියලා කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වනවා දැන් මේ හදන්න පුළුවන් ඒවා ඔක්කොම නිව සංඥා නා සංඥායතන දක්වා ගිහිල්ලා මේවා පෙන්වනවා මේවා සක්කාය. සක්කාය කියන්නේ ඕන් බොඩි. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන තියෙනකොට ඉතින් මම මේ මගේ කියලා කතාවක් තියෙනවා නේද? බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේවා ඔක්කොම සකස් කරපු දේවල් කියලා. ඉතින් ඕක ගැඹුරට බලනවා නම් මේක මේ හරියට නිකන් ෆ්‍රේම් එකක් වාගේ මේ වටේටම තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් අපි මේ ජැක්ක ගහ ගෙවනවා. අපි ආර 1A 1B 1C කිව්වා නේද? දැන් ඉතින් කබලින්කාර ආහාරය ඉඳන් සංඥාවට යන උදේ කාමච්ඡන්දයෙන් එහෙම ජැක් එකක් ගැහිීමක් තියෙනවා. ඒ වගේ ස්පර්ශයෙන් ඉඳන් චේතනාවට ව්‍යාපාදෙන් මනෝ සංචේතනාව විඥාණයට යන තීන මිද්දේ. ඒ කියන්නේ මේ උඩ නිකන් පාලමක් වාගේ අපි හදා ගන්නවා. ඊට පස්සේ විඥාණයෙන් පල්ලෙහාට බහින්නේ ඕක පවතිනවා කියලා උද්දච්ච ස්වභාවය. අපිය අර ඩයග්‍රෑම් එකේ පස්වෙනි 6 වෙනි ස්ලයිඩ් එකේ කාම සංඥා කියලා දකුණු පැත්තේ ලකුණු කළේ අන්න ඒක උද්දච්චයත් එක්ක සම්බන්ධයි. ඔයගොල්ලෝ දන්නවා ඔය කාම සංඥාව තමයි උද්දච්චයට හේතුව නේද? එතකොට මේ පැත්තෙන් ගහම පල්ලයට ඊට පස්සේ ඉතින් අවිද්‍යා ආශ්‍රයෙන් දැන් කාම ආශ්‍රයට යන්න මේ පැත්තෙන් සැකයෙන් ගන්නවා. ඉතින් මේක මේ ෆ්‍රේම් එකක් හදාගත්ත දැන් විඥාන ධාරාව මේක වටේට දුවනවා. ඉතින් මේක වටේට මෙහෙම යනකොට මෙතන මේ මනෝ සංචේතන ආහාරයේ තියෙන තැනින් ඔන්න පල්ලෙහාට බහිනවා. හරියට දැන් ඔයගොල්ලෝ දන්න ඔය බ්ලොටින් පේපර් එක තියෙන්නේ නේද? ඒකේ තීන්ත එහෙම උරනවා. ඒක ගියේ තැනක් හොයාගන්න නෑ නේ. එහෙම නැත්තම් සිංක් එකට වතුර දානවා. ඔයගොල්ලන්ට පේනවා දානවා විතරයි ඒක යනවා. එතකොට අන්න ඒ වගේ මේක යටින් ගිහලා මේ අහම්මම කියන තැන ඕකේ හැංගවිලා කියනවා තිනවා කියන එකයි තියෙන්නේ. ඉතින් ඕක තමයි අපේ මුළු කතාවෙම තියෙන මොන මේ ආයතනිය හදාගත්තත් මේ මනුස්ස ලෝකේ මේ ඇහැ කන සාහිතෝ ඒක හදාගත්තත් දිවි ලෝකේ හැදුවත් ආකාස සංඥායතනිය හැදුවත් නිව සංඥා නා සංඥායතනිය හැදුවත් ඔක්කොම ඇවිල්ලා මේක සක්කාය විතරයි මේක අසේ නිකන් හැංගිලා තියෙන එක විතරයි තියෙන්නේ. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා මේකේ අල්ලා ගැනීමක් නැතුව නැති වෙනවද අන්න ඒක මිදීමක් තියෙනවද අමෘතයයි කියලා. ආනන්දේ මෙසේ වනායි මා විසින් කම්පාන වන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරලදී. ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරලදී. නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරලදී. ඒ සමාධිය අතුරකට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරලදී. ආර්ය විමුක්ඛය දේශනා කරලදී. ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පා ඇත්තා වූ ශාස්ත්‍රෝ විසින් අනුකම්පා උපදවා කටයුතු යමක්ේද මා විසින් ඒත් ඔබට කරලදී. ආනන්දේ මේ වෘක්ෂ මූල වෙත මේ ශුන්‍යාගාර වෙත ආනන්දේ ධ්‍යාන කරව ප්‍රමාදනෝ පසුතැවෙනෝ මේ තොකට අපගේ අනුශාසනාව වෙයි කියලා පැවසුවා. ආනන්ද භාගතුන් වහන්සේ මේක වදාළ සතුට සිත් ඇති ආයස්මත් ආනන්ද හාමුදුරු භාගතුන් වහන්සේගේ වචනේ සතුටින් පිළිගත්තා කියලා කියනවා. එතකොට දැන් අපි මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කළා. ඉතින් මේක කොහොමද භාවනා කරන්නේ? ඉතින් භාවනා කරන්න ඉතින් ඔයගලන්ට පේනවා මේ බුදුහාමුදුරුවෝ කිව්ව කාරණාවනි බලන්න තියන්නේ. ඒ කිව්වේ පළවෙනි පැරග්‍රාෆ් එකෙන් පේනවා මේ කාම සංඥා ditta ධම්මක සම්පරායක. මේවයින් ඇති වෙන්නේ මොකද්ද? මේ අභිජ්ජා ව්‍යාපාද ඒ සාරම්භ කියන ඒවා තමයි ඇති වෙන්නේ කියලා. එයා කල්පනා කරනවා මම මේ කුකුල් කොටුව ඇතුළේ වෙලා ඉන්නේ නැහැ. මම මේකෙන් එළියට පැන ගන්නවා. දැඩි අදිෂ්ඨානයක් ගන්නවා. ඒ කියන්නේ තමන් කල්පනා කරනවා මම මේකෙන් එළියට පයින් හදන්න මේ මාය කෑම ටිකක් දෙනවා මම ඒක කාලා මේකේ ඉන්නවා. එතකොට මම මේක ඇතුලේ ඉන්නේ නැහැ මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා එයාගේ හොඳ අදිෂ්ඨානයක්. ඒ කියන්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ආර්ය අෂ්ටාංග මාර්ගේ නේද? එතකොට එදකට ඊළඟට අපි ගන්න ඔය පංචේන්ද්‍රියම් පංච බලයන් නේද? ශ්‍රද්ධා විරේ සති සමාධි ප්‍රඥා ඒව භාවිතා කරලා එහෙම නැත්නම් සත්ත බොජ්ජංගේ ඒව භාවිතා කරලා මම කොහොම හරි මේකෙන් එළියට පැන ගන්නවා කියලා දැන් ඕගොල්ලන් ඔය දුප්පත් දුක්ඛිත තැනක ඉන්නකොට හිතනවනේ මේකේ නම් මට ඉන්න බෑ මං යනවයි කියලා නේද? ආන්නේ වගේ එළියට පැන ගන්නවා කියන එක කල්පනා කළාම යාට පුළුවන් වෙනවා ඒ ආනින්ජ විහාරයට ඒක යන්න. ඒක තමයි පළවෙනි කාරණාව හැටියට තියෙන්නේ. ඉතින් දෙවෙනි කාරණාවට පෙන්වන්නේ මොකද්ද? අර මෙතන දැන් අපි පෙන්වන්නේ මේ ස්ටෙප්ස් හත නේද? 2B ඩයග්‍රෑම් එකේ දැන් පේනවා මෙන්න දික්ටි අනුසයෙන් මෙන්න ඇඟිල්ල දික් කළා මේ රූපයට සුඛයි කියලා තමයි මේ කතාව තියෙන්නේ. ඒ පාර දැන් කල්පනා කරන මේ රූපේ නොවේ නම් මෙයා නැත්තම් මේ කාම සංඥා කතාවත් මොකක්වත් ඇති වෙන්නේ නැහැ. කාම සංඥා කතාවත් එහෙමනම් ඉතින් ඒක ඕගොල්ලෝ දන්නවනේ ධාතු මනසකාරය නේ. මේ අසූචි පටවිය මගේ නෙමෙයි අභ්‍යන්තරයේ තියෙන අසූචි පටවිය නෙමෙයි අන්න ධාතු මනසකාරය ගලහම ඉතින් තමන් යනවා ආකාශ සංඥායතට. ඊළඟට පෙන්නනවා මේ කාරණා අටකට පෙන්නෝ කාම සංඥා රූප සංඥා කියලා නේ. එතකොට එතින්දී අපි අන්න අපි 6 වෙනි ධ්‍යානෙට ගියා වූ මේ 5 වෙනි ධ්‍යානෙ ආකාස සංඥායතන ඒක අපි අභිනන්දනා කරන්නේ. ඒක අනිත්‍යයි කියලා තීරුම් ගත්තා. ඒ කියන්නේ ඉතින් ආකාස සංඥායතන සංඥාවේ මේ අනිත්‍යභාවයනේ අපිට ඇති වෙන්නේ. එතන වේදනාව ඒ ආකාස සංඥායතනේ ස්පර්ශ වීමෙන් තියෙන වේදනාවක් තියෙනවා. ඒ වේදනාවේ අනිත්‍යභාවය. එතකොට ඒ අනිත්‍යභාවය තමන් දැක්කනම් තමන්ට පුළුවන් වෙනවා 7 වෙනි මේ 6 වෙනි ධානය කියන එකට යන්න විඥානංචායත. ඒක අභිනන්දනා කළොත්ින් හරියන්නේ නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්‍ති කියලා ගැනීම. ඒකනේ ඉතින් අනිත්‍යයි කියලා කියන්නේ. එතකොට ඊළඟට පෙන්නවා දැන් ඉතින් අපි පෙන්නවා අර සාරම්භයත් එක්ක මේ ආකින්චන්නායතට යන්න හිතු වෙන ප්‍රතිපදාව කියලා. එතින්දී අපි පෙන්නවා මේ අභිජ්ජා නැති වුණත් ව්‍යාපාදී නැති වුණත් සාරම්භයේ තියෙනවා නම් ඒකේ කැරකෙනවා. එතකොට එහෙමනම් ඉතින් මේ ආපෝ විඥාණය සකසෙනවා. එතකොට සාරම්භය කියන්නේ කම්පිටිෂන් එක නේ නේද? එතකොට දැන් ඉතින් අර මම පෙන්වුවේ අර මුදලාලි කෙනෙක් කඩයක් දාගෙන නේද? එහෙම ගිහිල්ලා ධානයන්ට ගිහිල්ලා අන්තිමට ගත්තා මේ වේදනාව කියන ගේම් එක දිනන්න බෑ. මම කොහොම කළා පරාද වෙනවා. එහෙනම් ඒ වේදනාව නැති වෙන එකට මම කැමති. ඒතන් සන්තන් ඒතන් පණීතන්. අන්න එතෙන්දී අපි හත්වෙනි ධානයට ආවා. අන්න ඒ අවස්ථාවේදී අපි කිව්වා මෙන්න මේ ධර්මයේ හොඳට බලන්නයි කියලා. ඕගලන්ට පේනවා මේ හතරේ ස්ලයිඩ් එකේ අපි කියනවා මේ භවයේද භෝගයේද ඕකාරයේද හින්දා අහංකාරය ඇති වෙනවා කියලා. එතකොට ඒක අපි පැහැදිලි කරලා දුන්නා. මේ කොහොමද අහංකාර වෙන්නේ කියලා. අහංකාරේ මමංකාරේ ඇති වෙනවා කියලා පෙන්වනවා නේද? එතකොට මේ මමංකාරය දුන්නා නම් ආපහු අහංකාරේම ඇති වෙනවා. එතකොට මේ ඩයග්‍රෑම් එක අංශක 90කින් කැරකෙව්වයින් පස්සේ අපි පෙන්නා දුන්නා මෙතෙන්දි මේ කාරණා තුනක් නිසා මොකද්ද මේ අභිනිවේස අවිද්‍යා මෝහ මේ කාරණා තුන නිසා පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක. ඉතින් මේ වාක්‍ය තුන හොඳට බලන්න. දැන් ඕගලන්ට පේනවා මේ ඩයග්‍රෑම් එකේ ඇකිලීමක් කියන එක අපි දෙආකාරයකට පෙන්වන්න පුළුවන්. දැන් බලන්න පානාති පාතේ කරනවා නම් අපි අදත්තා දානියත් කරනවා. එතකොට එහෙමනම් පේනවද මේ පානාති පාතේ ඇරෝ එකක් උඩට ඇදලා තියෙන්නේ. ඒක නිසා අදත්තා දාන. එහෙනම් මේ අවිද්‍යාවෙන් තම මෝහයට චප්ප වීමක් වාගේ එකකුත් තියෙනවා. අනිත් අතට අපිට පේනවා මෙන්න මේ කාරණා තුන නිසා ඉඳන් සත්‍යයට ඇදෙනවා. ඒක කොහොමද බලන්නේ අපි? පළවෙනියෙන්ම ඕගොල්ලන් මේ විඥාන ආහාර පාරණ මේ තියෙන්නේ. එතකොට අවිද්‍යා යෝගී ඉඳන් සත්‍යාභිනිවෙස කාය ග්‍රන්ථේ 1.3 මෝහේ අවිද්‍යා ආශ්‍රව කියලා හිතන්න. එතකොට අර බෙල්ට් එක තිබුණානේ මෝහ පාරේ. ලෝභ දෝෂ මෝහ එකේ නේද? අන්න බෙල්ට් එක දාලා මොකද කරන්නේ? අපි මේක අල්ල මැදෙන් හොඳට අදිනවා. එතකොට මේ වටේ තියෙන ඒව ඔක්කොම ඇදිලා එනවා. අන්න මෙන්න මේ වාක්‍ය තුන බලන්න. එතකොට මේකෙ පෙන්වන පෙර වූ මෝහේ දේශ සහිතව ජීවත් වීම වම් පැත්තට ආවා. දකුණු පැත්ත බැලුවාම පානාති පාතේ. ඊළඟට දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානේ. මොකක්ද දැන් අපේ අවිද්‍යාව තියෙන්නේ? දැන් පළවෙනි එකේ දැන් දෝෂ සහිතව ජීවත් වෙන්නේ රෝගී සංඥාව මගේ කියලා ගත්ත ආකාස සංඥා ඇතෙන වාගේ. මොකද මෙතන ඕකාරයනේ තිබුණේ. ලෝභ සහිතව ජීවත් වෙනවා කියන්නේ දැන් රස්සාවක් කළා මුදල් උපයාගෙන අපි ජීවත් වෙනවා. එතකොට කාමීය වරදවා හැසිරීම කාම සංඥාව මෙහි ඇලීම අභිනිවෙස. මෙන්න මේ කාරණා තුන හොඳට වාක්‍ය තුන හොඳට බලනවා. බලලා ඉවරලා අන්න අර ලෝභ දෝෂ මෝහ එකේ කතාවේ වගේ අන්න මෝහජ පරිදාහයේදී අපි ඇදුනා වාගේ දැන් එහෙනම් මේ පැත්තේ තියෙනේව ඇදෙනවා. පරාමාසයේ තියෙනේව ඉදන් සත්‍යයට ඇදෙනවා කියලා ඒක එකක් පැහැදිලි වෙනවා. ඊළඟට ආපහු කියනකොට හිතන්න පුළුවන් මේ ඉදන් සත්‍යය ඇතුලේ මිනිස්සෙක් ඉඳලා මේ අවිද්‍යාව කියන පුලිය තියෙනවා. පුලියට උඩින් කඹයක් දාලා තියෙනවා පරාමාසයට ඇදලා. දැන් මොකද වෙන්නේ? මෙයා මේ කඹේ අදිනවා. ඇද්දාම ඉතින් ඉදන් සත්‍යය අවිද්‍යාව ඉදන් සත්‍යය ගත වෙනවානේ නේද? එතකොට ඒක කියන්නේ පරාමාසය මේකට ඇදිලා ඉන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ තින් මේ කාමීසු මිච්ඡාචාරය. ඉතින් මේකේ මැදේකේ දෙන හොඳටම පේනවා මේක අභිනිවෙසිදී අල්ලගෙන ඉන්නවනේ ඇලිලා වගේ. එහෙමනම් ඉතින් පරාමාසය ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක තියෙනවා. ඉතින් ඒක හිතන්න බලන්න මේ මිනිස්සේ දැක්ක ගමන් අපි සුබයි කියලා ගන්නවා. ඒ මිනිස්යාගේ හුලම් පොදක්වත් ඇදුනේ නෑ. ප්‍රසන්ට් මූමන්ට් එකේ මේක සිද්ධ වෙන්නේ. ඒතකොට මේ වෙලාවේදී අහංකාරය මමංකාරයකට එකතු වෙලා තියෙනවා. පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි කියන දෙකම මේ වෙලාවේදී එකයි. මොකද මේ දෙකේ මැද්දේ තියෙන ඉදන් සත්‍යය විතරයි. මාර මිනිසයාගේ මොකක්වත් හම්බුනේ නෑ. කෑමක් නම් කාලා බැලුවා කියලා කතාවක්වත් නෑ. එතකොට එහෙනම් මේකේ පේනවා මේ පෙර අවිද්‍යාව පසුව මෝහයයි දෙකම එක සමානයි කියලා. මොකක්වත් නැතුව තමයි අපේ මේ විඥාන ධාරාව ගලන්න පටන් ගන්නෙ නේද? සලස්සන්නේ නිකන් දැකපු ගමන් ඇවිස්සලා ඒක දුවනවා කියන එක. ඉතින් ඕකේ ඇවිදලා දුවලා ඇති වෙන ප්‍රතිඵලය තමයි ඉතින් ඕගොල්ලෝ දැක්කේ අර අනාසෝචිතයේදී. හැම අර වටේට ෆ්‍රේම් එක යන්නේ නැතුව නේද? එතකොට මේක දුවන්න දුවන්න වටේ කැරකෙන්න කැරකෙන්න අපි අන්තිමට පෙන්නුව අර ෆ්‍රේම් එක හැදිලා අර අහම්මමන් කියන තැන ඕක එක්කහුව වෙලා තියෙනවා කියන එක. එතකොට මේ භාවනාව හොඳට කරන්න මේ අවස්ථාවේදී. එතකොට ඊළඟට ආපහු පෙන්වන බුදුහාමුදුරුවෝ ඒක ඕගොල්ලෝ දන්නා වූ භාවනාවක්. අර අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා මගේ කියලා ගන්න වටිනවද? ශුන්‍ය මිදං අත්තේනවා අත්තේ නේනවා කියලා ඕගොල්ලෝ ඒක අර සීල සූත්‍රය එහෙම කරපු වෙලාවේ ඒක භාවනා කරලා තියෙනවා. එතකොට තුන්වෙනි එට ඊළඟට පෙන්නනවා මේ 2B diagram එකත් එක්ක තමයි අර බුදුහාමුදුරු තුන්වෙනි කාරණේ පෙන්නනවා ආකින්ඥන සමාපත්තියට හේතු ප්‍රතිපදාව කියලා. අර මමයි කියලා කිසිවෙකුත් නැහැ, මගේ කියලා කිසිවෙකුත් නැහැ, නුඹ කියලා කතාවකුත් නැහැ කියන එක නේද? ඒ කියන්නේ අපි සකස් කරොත් තමයි එන්නේ. අර සර්ව බෝඩ් එකට නැගලා යා යනවා නම් තමයි මේ මම වෙන්නේ, මේ මම විඳිනවා කියන කතාව එහෙම තියෙන්නේ. එතකොට ඒකට අපි ලකුණු කරගත්ත මෙතන 1A 1B 1C කියලා, යටින් ලියාගත්ත 2A 2B 2C කියලා. එතකොට අපි තේරුම් ගත්තා අර පරිදේව වෙලා සංස්කාරයන් අපි ශෝකයට යනකොට අන්න මම සිමෙන්ති දාලා හරි හදනවා කියලා කල්පනා කරා. රූපේ ඉඳන් අපි සංඥාවට යනවා. එතකොට සංඥාවෙන් ඉඳන් චේතනාවට යනවා අපි. මෙතන ශෝකේ ඉඳන් දෝමනස්සයට යනකොට මේ අවස්ථාව ටිකක් ගැඹුරුයි කියලා මං කිව්වා. එතන අර මානීය බලපෑම කියන එක අධික ලෙස තියෙනවා. ඊට පස්සේ අපි මේ චේතනාවෙන් ඉඳන් විඥාණයට යනකොට අපි මෙතන දෝමනස්සෙන් ඉඳන් දුක්ඛයට යනවා. අන්න ඒ අවස්ථාවේදී අපි හොඳට කල්පනා කරලා බලනවා චේතනාවේ අර්ථ දැක්වීම. කාමේසු සංයුත්තෝ යරති භාවිතෝ අජෝ සංඥායන් චේතනා කියලා කිව්වා. එතකොට අපි අල්ලාගෙන ඉන්නේ මොකද්ද? භවය තමයි අල්ලාගෙන ඉන්නේ චේතනාව. ඊළඟට අපිට ආපහු වෙනවා. අපි දියුණු කරන්නේ මොකද්ද? භාවිතෝ ඩෙවලොප් කරන්නේ මොනවද? රූපාගේ, වේදනාගේ, චේතනාගේ. එතකොට දැන් මෙතන මේ හදන්න හදන්නේ හැන්ඩල් එකක් නේද? විඥානේ මනෝ සංචේතනා ඉදන් විඥාන්ට යනවායි කියන්නේ අපි මේ හැන්ඩල් එක තමයි හදාගන්න යන්නේ. ටී කප් එකක් නම් ඒකේ හැන්ඩල් එක, සෝස් පන් එක නම් හැන්ඩල් එක. හැබැයි ඉතින් ඕකට අපි මේ කනෙක්ට් වෙලා සම්බන්ධ වෙලා තියෙන්නේ මොකක් එක්කද? රූප, වේදනා, සංඥා. දැන් කල්පනා කරනවා මගේ ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? පොහු සංඥාවක්. ඒ කියන්නේ මේ සංඥාව ඇතිලා තියෙන්නේ කොහොමද? මල මුත්‍රා ගොඩකට අපි සුබයි කිව්වා. ඊට පස්සේ ඒක නැවත නැවතත් පුනු පුනා ස්පර්ශ කරන්න පුළුවන් කියලා නිත්‍යයි කිව්වා. සුබේට නිත්‍යෙක් කව කරලා අන්න දැන් අපි ඇඟිල්ල දික් කළා කියනවා සුඛයි කියලා. එතකොට මගේ කප් එක හිස්. මේකේ ගතියුත්තක් නැහැ. මේ හිස් වෙච්ච ටී කප් එකකින් නේද මම මේ විඥානේ කියන එක සකස් කරන්නේ කියන එක කල්පනා කළාම තමන්ගේ සිත නතර වෙනවා. ආන්න එක තමයි තුන්වෙනි ඒ ප්‍රතිපදාව අය අනාසෝචිත අවස්ථාවක් තමයි ඒ පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේ පෙන්වුවා ඉතින් මේ සංඥාවන් වලින් හැදෙන සංස්කාරයන්. ඉතින් ඒ සංස්කාරයන් මගේ කියලා ගන්නේ නැතුව නෙව සංඥා නා සංඥා යතනෙ වෙන හැටි නේද? ඉතින් එහෙම කියලා බුදුහාමුදුරුව අන්තිමට පෙන්වුවා මේ ඔක්කොම දේවල් ඇවිල්ලා මේකේ මේ ෆ්‍රේම් එකක් තමයි තියෙන්නේ. ඒ ෆ්‍රේම් එක දැන් ඔයගලන්ට පෙන්වුණා නේද? මේක කොහොමද යන්නේ කියන එක. දැන් බලන්න මෙතන අපි ඉගෙන ගත්ත මේ පරාමාසෙ ඉඳන් සුබය කියලා. අන්න වතුර කැලක් තුනක්. ඒකෙන් හදලා අන්තිමට ඉතින් මේකේ බොහොමට අන්න කාමච්ඡන්දේ මෙතන ජග් ගහලා මේක වටේටම යනවා. කබලින්කාර ආහාර සංඥා චේතනා විඥාන උද්දච්චයෙන් පල්ලෙහාට ආවා. ඊළඟට මේ අපේ තියෙනා වූ විචිකිච්ඡාවෙන් අවිද්‍යාවසෙන් ඉඳන් කාමාශ්‍රයට ඇවිල්ලා අන්න රාග සල්ලේ ආපහ රූපයට යනවා. ඕන ඕක තමයි ෆ්‍රේම් එක නේද? මේක තමයි අපි කරන්නේ. ඉතින් මේක ASCII අන්න අහනුයි මමුනේ හැංගිලා ඉන්න අර බ්ලොටින් পেපර් එක වාගේ කතාව. මේක තමයි සක්කාය කියලා කියන්නේ. ඉතින් හදන්න පුළුවන් බුදුහාමුදුරුවෝ පෙන්නවා ඕගොල්ලන්ව මේ කුකුල් පට්ටියෙන් එළියට පැනගෙන ඒ ධානියන්ගෙන් තමන් ගෙනහිල්ලා හෙල්ලෙන්නේ නැතුව ඉඳලා අන්තිමට පෙන්නවා මේ හදලා තියෙන්නේ ඔක්කොම අපි සක්කාය. වෙන මොකක්වත් නැහැ. එතකොට ඒක ඉතිරි නැතුව නැති වෙනවද? අන්න නිර්වාණය කියලා කිව්වා. ඉතින් ඕනම කෙනෙකුට අර කුකුල් පට්ටියෙන් පැනගන්න මේ කාම සංඥා එපා කියලා ඕන කෙනෙකුට හිතන්න පුළුවන් නේද? ඊට පස්සේ ඉතින් අර ධාතු මනසකාරය කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමන් භාවනාව කරගන්න විශේෂයෙන්ම කළ යුතු දේ තමයි අන්න අර පස්වෙනි ස්ලයිඩ් එක කියන එක. මේ තුන් කාරණේ මේක ඇදෙනවා කියන එක ප්‍රසන් මොමන්ට් එකේදී පරාමාස කාය ග්‍රන්ථි ඉඳන් සච්චයට ඇදෙන එක හොඳට හිතලා බලන්න. එතකොට ඒක තමයි භාවනා වැලක් එතන තියෙන්නේ. හොඳයි අපි මේ වැඩසටහන ඉතින් මේක ස්පෙෂල් නේ. මේක කියලා දෙන්නේ නැහැ කාගෙන් හරි ඉතින් දන්න කෙනකින් මකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරගත්තට වරදක් නැහැ. අපි මිනිත්තු 5-10ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා